සේදීත් සතියේ සෙනසුරාදා දිනයන්නේ ශ්‍රීලංකා වෙලාවෙන් උදැසන පාමාරට ආරම්භ කරන ධර්ම දේශනාවට සහ ධර්ම සාකච්ඡාවට පිළිගන් ලබනවා. අද දවසේදීත් පසුගිය කාලේ සෑම සතියකදී සෙනසුරාදා දිනයන්නේ අප ක්‍රියානුකම්පාවෙන් සම්බන්ධ වුණු අන්දවසේදී සම්බන්ධ වෙන අපගේ කල්‍යාණ මිත්‍ර පූජ්‍යපාද ඉලුකේ ගමත්ත දස්සී කරුණේ ස්වාමීන් වහන්සේ මේ රැස්ව සිටින සියලුම දෙනා වෙනුවෙන් එවැගේම මේ ධර්ම දේශනාවන් අනාගතයේදී ශ්‍රවණය කරන්නා වූ ලෝකවාසී සියලුම කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙන් පාද නමද තමත ගෞරවයෙන් පිළිගන්න ලැබ සිටිනවා. ඉසේ පිළිගනිමින් ඒ තථාගත දේශනාවේ උතුම්ම කොටසක් අද දවසේදී අපිට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මම ඔබ වහන්සේට ආරාධනා කර සිටින ස්වාමීන් වහන්සේ අපට ඒ තථාගත දේශනාව පහදා දෙන්න. සාදු සාදු
හොඳයි, හැම දෙනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ කරගෙන ආපු වැඩසටහන පටන් ගන්න සූදානම් වීම වශයෙන් නමස්කාර පාඨයේ සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, අදත් අපි මේ මෙතෙක් කරගෙන ආපු දේශනා මාලාවේ අවසාන කොටස වගේ අපිට කතා කරන්න තියෙන්නේ, අපි මෙතෙක් කතා කරගෙන ආපු දේශනා දිහා බැලුවාම ඥාන කතා කියන කොටස යටතේ තමයි අපි මේ දේශනාවන් පවත්වාගෙන ආවේ. ඒතන නිවන් දැකීම සඳහා සුදුසු මාර්ග වැඩපිළිවෙල ක්‍රමානුකූලව පෙන්වන ඥාන પરම්පරාවක් පිළිබඳ දේශනාවක් තමයි මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ යටතේ කතා කරගෙන ආවේ. එහිදී සුතමේ ඥානය පිළිබඳව කතා කරා අපි. සුතමේ ඥාණයෙන් අදහස් කරේ අපිට අපි ඇසීම් වශයෙන් කල්යාණ මිත්‍රයන්ගෙන් දැනගත යුතු නුවණ. ඒක බුදු පසේ බුදු උතුමන් වහන්සේලා හැරුණකොට අනිත් සියලු මාර්ගඵල ලබන උතුමන් වහන්සේලාට මේ සුතමේ ඥානය අත්‍යවශ්‍ය කාරණාවක්. ඊට පස්සේ සුතමේ ඥානය ලබාගත්තු කෙනාට ඒ ඥානයෙන් කෙලවර පෙන්නනේ උතුම් අරිහත්වය නිර්වාණය සාත් කර ගැනීම සඳහා තමන් අනුගමනය කළ යුතු පියවරවල් පිළිවෙලට යා යුතු අනුගමනය කර යුතු පිළිවෙල ඊට පස්සේ සඳහන් වෙනවා. ඊට පස්සේ අපි මුලින්ම සීලමේ ඥාණයෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. මේ සීලය පිරිසුදු කරගෙන සීලය සම්පූර්ණ කරගත්තු කෙනාට සමාධි භාවනාමේ ඥාණයට ඉඩකඩ අවකාශ සැලසෙනවා. ඒක සීලය සීලමේ ඥාණය තුලින්ද යම් මට්ටමකට සමාධිය සකස් වෙනවා. ඒ නිසා සීලය සමාධිය කෙලවර කොට ඇත්තේය කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඊට පස්සේ සමාධිය තමන්ගේ හිතේ එකඟ බවක් නීවරණයන්ගේ විස්කම්බණයක් සිදු වුණාන් පස්සේ තමන්ට මේ අහගත්තු ඒ සම්මා දිට්ඨිය පිළිබඳව ඥාණයට ඉඩ අවකාශ සැලසෙනවා. ඒක ධම්මට්ඨිති ඥාණයේ හැටියට අපි සඳහන් කළා. ඒ ධම්මට්ඨිති ඥාණය ලැබෙන්නේ නාම රූපයන් සම්මුති ධර්මයන්ගෙන් අයින් කරගෙන එතන තියෙන පරමාර්ථ වූ ධර්මයන් මේ ලෝකේ යම් තාක් ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන් තියෙනවනේ සියල්ල මතු කරගෙන යම් න්‍යායක් යටතේ මතු කරගෙන ඒවා නාම රූප වශයෙන් වෙන් කර ගැනීම හා ඊට පස්සේ මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ප්‍රත්‍ය හේවත් පච්චේ පරිග්‍රහ ඥානය කියන මේ ඥාන දෙක නුවණවල් දෙක යම් කිසි කෙනෙක්ගේ සම්පාදනය වුණාම ඒ ඔක්කොටම එකතු කරලා ධම්මට්ඨිති ඥානය කියලා කියනවා. ඒකට ධම්මට්ඨිති ඥානය කියන නම දීලා තියෙන්නේත් බුදු කෙනෙක් ඇති තැනත් නැති තැනත් තියෙන ලෝක ධර්මතාවය ධර්ම නියාමයේ තාම ධම්මට්ඨිතිය පැවැත්ම මේ පත්තෙන් හටගන්න බව කියන එක ඇත්තේමයි. ඒ සත්‍යයක් ඒක අවබෝධ කර ගැනීම තමයි මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් සිද්ධ කරන්නේ. ඒ අවබෝධ නොකරන තාක් කල් ලෝකේ පැවැත්ම කෙලෙස් දුක නිර්වාණය වෙලා සත්‍යා ලෝකේ සැරිසරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ ධම්මට්ඨිති ඥානය තමයි අපේ විදර්ශනා භූමිය පදනම වෙන්නේ. මුලින් සීලය සමාධිය සම්පූර්ණ කරගත්ත කෙනාට නිවන් දකීමේ වැඩපිළිවෙල පදනම ධම්මට්ඨිති ඥානයේ හැටියට මම කීප වතාවක් මතක් කරා. ඊට පස්සේ ඒ ධම්මට්ඨිති ඥානය සම්පාදනය කරගත්තු කෙනාට සම්මර්සන ඥානය. සම්මර්සන ඥානින් බලාපොරොත්තු වුණේ ඇත්ත දැක්කත් මේ තක්වා සංසාරයේ කරන ලද හුරු පුරුදු ආශ්‍රව සංසිඳුන් නැත්තම් මේ ඇත්ත ප්‍රකටව පැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. එනිසා සම්මර්සන ඥානයේ තුලින් තමන් ඒ ධම්මට්ඨිති ඥානයේ මතු කරගත්තා නම් යම් න්‍යායක් තුලින් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් හෝ කුමන ආකාරයකින් මේ නාම රූප දෙක මතු කරගත්තු කෙනාට ඒ නාම රූප දෙක ප්‍රකට වීම සඳහා හරියට කැඩපතකින් ඡායාව දකින්න පුළුවන් කියලා දැනගත්තු කෙනාට කැඩපතක් ඉදිරියට ගිහාම කැඩවතේ වැහිලා තියෙන දූවිලි අපිරිසුදුකම නිසා ඡායාව පේන්නේ නැති නිසා ඒ ඡායාව දකින්න නම් මේ දූවිලි තට්ටු අයින් කරගත යුතුයි කියන අදහසින් කෙනෙක් දූවිලි ටික ඉවත් කරන්න ආසේ සම්මර්සන ඥානයේ තුලින් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණීත දුරළඟ ආදී මේ යම්තාක් නාම රූප ධර්මයන් තියෙනවා නම් ඒවා අරඹයා පැවති මිත්‍යා දෘෂ්ටියක් වැරදි අදහස් විපල්ලාසයන් අයින් වෙන ආකාරයේ මානසිකාරය තමයි සම්මර්සන ඥානය කියලා කියන්නේ. ඒ සම්මර්සන ඥානයෙන් කරන්නේ අර සම්මා දිට්ඨිය පදනම් කරගෙන සම්මා දිට්ඨිය තුල පිහිටලා මේ තාක් අපි තුල ඇති වෙච්චි හුරු පුරුදු ආශ්‍රවයන් ගෙවා දාන බව යටපත් කරලා දාන බව. මේ විදිහට සම්මර්සන ඥානය කරගෙන ආපු කෙනාට ඊළඟ තමයි මේ වර්තමානයන්ගේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම පේන්න ගන්නවා. ඒක උද්‍යබ්බේ ඥානයේ හැටියට මෙතන අපි වර්ණා කරගත්තා, කතා කරගත්තා. උද්‍යබ්බේ ඥානයේදී මේ ස්කන්ධයන්ගේ හට ගැනීම, බිඳීමත් පේන්න ගන්නවා ඒ නාම රූප ධර්මයන්ගේ. ඒ වර්තමානයේ හටගත් ස්කන්ධයලා ඇති වෙලා නැති වෙන බව දකින තමයි ලෝකේ ඇත්තටම පවතින ස්වභාවය. අතීතයේ සිහි වෙනකොට ඒක නිරුද්ධ වෙලා අනාගතයේ තව ඉපදිලා. නමුත් ඇත්ත පවතින මේ වර්තමානයේ අපිට දැනෙන මොහොත පමණයි. අන්න ඒ මොහොත සලකාගෙන අපි උද්‍යබ්බේ ඥානය යටතේ කතා කරා මේ ස්කන්ධයෝ හටගන්නේ කොහොමද? අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, කර්මය නිසා ආදී වශයෙන් අපි ඒ කතාවන් සිද්ධ කරා. ඒ විදිහට උදේවේ ඥානය මුහුකුරම් පස්සේ හොඳට දියුණුනම් පස්සේ උපක්ලේශයන් සංසිඳුනම් පස්සේ මේ උදේබ්බේ ඥානය කරගෙන යනකොට එයාට මේ ධර්මයන් පිළිබඳව ඇතිවෙන ප්‍රීතිය, පස්සබ්දිය, ආලෝකය ආදී දේවල් නිසා නැවත මේ ඥානය කිලිටු වෙන්න පුළුවන්. ඒ නිසා මග නොමග තේරුම් අරගෙන ඒ උපක්ලේශයන්ගෙන්ද ජයගත්තු කෙනාට ඊට පස්සේ මේ බංගානුපස්සනා ඥානය කියන එක පහළ වෙනවා. මේ බංගානුපස්සනාව කියලා කිව්වේ මෙතෙක් කල් ඇතිවීම නැතිවීම පේච්ච කෙනාට ස්කන්ධයන්ගේ බිඳීමම ප්‍රකට වෙන්න ගන්නවා. ඒ ස්කන්ධයන්ගේ බිඳීම අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ අනාත්ම ලක්ෂණයන් අනුසාරයෙන් මේ හටගත් ස්කන්ධයන් බිඳෙන බවම ප්‍රකට වෙනවා. ඒ තමයි බංගානුපස්සනා ඥානය. එතකොට යන්නේ ඒ බිඳීමම අරමුණු කරගෙන ස්කන්ධයන්ගේ හටගත්ත දේ බිඳෙන බව අරමුණු කරගෙනම තමන්ගේ හිත නැවත නැවත දියුණු කරන්න දියුණු කරන්න තවත් තියෙනවන යම් තාක් නීවරණ ධර්මයන් කෙලෙසයන් යටපත් වෙලා තමන්ට හොඳට මේ මුලින් අහගත්තු ධම්මට්ඨිති ඥානෙම විසද වෙන්න ගන්න. එතකොට එයාට හොඳට පේනවා මේ හටගත්ත දේ නැති වෙලා බිඳිලා යන බව ප්‍රකට වෙනවා. මේ මෙතන හොඳින් තමන්ට මේ කෙලෙසයන් ප්‍රහාණයන් වෙන බව විපස්සනාවේ කෙලෙස් ප්‍රහාණී කිය යුතු හොඳම අවස්ථාව මේ බංගානුපස්සනාව හැටියට ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ ඥානයත් එක්ක තමයි යාට මේ ආදීනව පිළිබඳව මේ ස්කන්ධයන්ගේ මේ තරක් ආදීනවයක් තියෙනවා. මේ අපිට ඕනෑ විදිහට පවත්වන්න පුළුවන් කමක් නැහැ. සසර පිළිබඳව පුදුමාකාර බයක් හා ආදීනවයක් පේන්න ගන්නවා. ඒ නිසා මේ බයතුපට්ඨාන ඥානෙ ආදීනව ඥානෙ මුංචිතු කම්මිතා ඥානෙ කියන මේ ඥානයන් අපි එතනදී කතා කරා. එතකොට ඒ ඔක්කොම එකට කතා කරලා ඊට පස්සේ ඒ ඥානෙ දියුණු වෙච්ච කෙනාට තමයි මේ සංස්කාරයන් පිළිබඳව මධ්‍යස්ථතාවයක් ඇති වෙනවා. මේවා පිළිබඳව සතුටු වීම හෝ දුක් වීම කියන කාරණා පැත්තක තබලා මේ සංස්කාරයන් පිළිබඳව මෙදහත් බවක් ඇති වෙනවා. සංකාරූපේක්ඛා ඥානය පිළිබඳව අපි දීර්ඝව ඥානය පිළිබඳව කතා කරා. මේ සංස්කාරයන් පිළිබඳව ඒ විදිහට මධ්‍යස්ථතාවයකට පත් වෙච්ච කෙනා තමන්ගේ විපස්සනා ඥානයන් පිළිබඳවද ඇලෙන්නේ නැතුව විපස්සනා නුවණන් පිළිබඳවද ඒ වගේ සංකත ස්වභාවයන්ද තේරුම් අරගෙන ඊට පස්සේ යා ඒ විදිහට තේරුම් අරගෙන මෙතන තමන් හිත දියුණු කරනකොට තමයි මේ දක්වා තමන් තිබුණු පුතක්ජන භාවයෙන් නිදහස් වීම වශයෙන් එයින් අයින් කරලා මේ මාර්ගඵල ස්වභාවයට හිතපත් කර ගැනීම සඳහා පහළ වෙන මේ ගෝත්‍ර භූ ඥාණය එයාට පහළ වෙන්නේ. පුතග්ජන ගෝත්‍රයේ නැසලා ආර්ය ගෝත්‍රයට පැමිණීම වශයෙන් උපදින පමුණු වීම වශයෙන් උපදින ඥානයක් තමයි ගෝත්‍ර භූ ඥානෙ. ඒක පිළිබඳවත් අපි දීර්ඝ කතා කරා. මේ ගෝත්‍ර භූ ඥානෙ විවිධ ආකාරයෙන් න්‍යායන්ගෙන් ඒක ඥානයේ ස්වභාවය පිළිබඳවත් අපි කතා කරා. මෙතන ඉඳන් මේ විපස්සනාව සංස්කාර ආරම්භණයන් කරන විපස්සනාව වැඩපිළිවෙල නතර වෙලා මෙතෙන්ට ගෝත්‍ර භූ ඥානය එක්ක ඊට පස්සේ අපිට මේ සංස්කාරයන්ගෙන් හිත නිදහස් වෙලා නිවන අරමුණු කිරීම වශයෙන් සිත් පහළ වෙන බව කතා කරලා අවසාන වශයෙන් අපි කතා කරේ මග්ග ඥානය ඵල ඥානය පිළිබඳව. එතනදී මාර්ග ඥානය පිළිබඳව තමයි අපි ගිය සැරේ වැඩි විස්තර කතා කරේ. ඉතින් මාර්ගයට අනුව ලැබෙන ඵලය පිළිබඳවත් ඒ හා සමානම නුවණක් ඒ මාර්ග ඥානයේ යම්තාක් ධර්ම තියෙනවා නම් සම්මාදිට්ඨිය ආදී මාර්ග අංග තියෙනවා නම් ඒ ලෙසම ඵලය පිළිබඳවත් පහළ වෙනවා අංග පිළිබඳව. ඉතින් ඒ නිසා ඵලය පිළිබඳව විශේෂයෙන් කතා කළ යුතු එකක් නැහැ. මේ ඵලයට අපි අකෝප්‍ය ඥානය කියලා සඳහන් වෙන අකුප්පා චේතෝ විමුක්ති නැවත සෙලවෙන්නේ නැති නැවත පරිවර්තනය වෙන්නේ නැති ඥානයක් තමයි මේ ඵල ඥානය කියන්නේ. විශේෂයෙන් ඵලයන් පිළිබඳව කතා කරනකොට නොයෙක් ඵලයන් පිළිබඳව අපිට කතා කරනවා. ධ්‍යාන ඵල පිළිබඳව ඊට පස්සේ තවත් ලෞකික සම්මාදිට්ඨියන් පිළිබඳව මේ කතා කරනවා. රූපාවචර අරූපාවචර ඵලයන් ධ්‍යානයන් පිළිබඳව. නමුත් මේ හැම එකක්ම නැවත ආපහු මුල් තත්ත්වයට පිරිහීමටපත් වෙන්න පුළුවන්. නමුත් කෙනෙක් මේ මාර්ග ඥානයකින් උපදින ඵලය පිළිබඳව එහෙම පිරිහීමක් නැති සදාතනික ස්ථිර අකෝප්‍ය වූ ස්වභාවයක් නිසා තමයි අපි හැමෝම නුවණැති අය මේ සඳහාම උත්සාහවත් වෙන්නේ. එතකොට ඵලය ඥානයේ අපි කෙටියෙන් කතා කරලා මේ මග්ග ඵල ඥානයන්ට අරමුණු වෙන නිර්වාණය පිළිබඳවත් අපි කතා කරලා මේ දේශනා මාලාව අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ ටික කතා කරාම මේ අපි කරගෙන ආපු දේශනා මාලාව අවසන්. මොකද ඒ ඵලය ඥාණයෙන් පස්සේ ඒ නිවන අත්දැකීම් වශයෙන් නිවනට පත්වීම වශයෙන් එයා මාර්ගඵල ලැබුවන් පස්සේ එතනින් එහා අපිට කරන්න දෙයක් නැහැ. එනිසා එතනින් එහා යම් කිසි කෙනෙක් හිතන්න කරන්න යනවා නම් ඒක වැරදි බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒ නිසා මේ තාක් තමයි අපේ සියලු වැඩපිළිවෙළවල් සියලු උත්සාහයන් සියලු ප්‍රයෝගයන් මෙතෙන්ට එනකන් පමණයි. මෙතනින් පස්සේ සියලු දුක් නිරුද්ධ වෙලා සියලු සසර බැමි අයින් වෙලා තමන්ට සදාතනික නිත්‍ය ස්ථිර වූ තැනකටපත් වෙනවා. ඉතින් අන්න එතෙන්ට එනකන් මේ හැමදෙනාම උත්සාහය කළයුතු ආකාරය පිළිබඳව කතා කරේ. එතකොට මෙතන අපි ගත්තොත් ඊළඟ අපිට ඥානයේ හැටියට දෙන ඵල ඥානයේ පිළිබඳව. එතෙන්ට අපි ගියොත් එතන සඳහන් වෙන්නේ කතං ප්‍රයෝග පටිපස්සද්දි පඤ්ඤා ඵලේ ඥානං කියලා. මොකද්ද මේ ප්‍රයෝගයේ සංසිඳීමේ වශයෙන් උපදින ඥානය ඵලේ ඥානය කියලා කියන්නේ. සෝතාපට්ටි මග්ගක්ඛණේ සෝවාන් මාර්ගක්ෂණේදී, ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ උපදිච්ච මොහොතේ දස්සනට්ඨේන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨිය උද්ධාති. දර්ශනාර්ථයෙන් සම්මාදිට්ඨියෙන් නිසා මිත්‍යා දෘෂ්ටියෙන් නැගී හිටිනවා. තදනුවස්තක කිලේසේහිච කන්දේහිච උට්ටාති. ඒ වගේම ඒහා බැඳුණු ඒහා යෙදුණු ස්කන්ධයන්ගෙන්ද කෙලෙසුන්ගෙන්ද නැගී හිටිනවා. බහිද්දාච සබ්බ නිමිත්තේහි උට්ටාති. ඒ විතරක් නෙවෙයි බාහිර වූ සියලු නිමිත්තයන්ගෙන් නැගී හිටිනවා. එතකොට මේක තමයි මාර්ග ඥානය. තම් ප්‍රයෝග පරිප්පස්සද්දි උප්පජ්ජති සම්මාදිට්ටි මග්ගස්සේතං ඵලං. එතකොට ඒ විදිහේන මාර්ගයේ ඉපදිච්ච කෙනාට තම් ප්‍රයෝග පරිප්පස්සද්දත්ත. එතකොට මාර්ග ඥානයේ දක්වාම ප්‍රයෝගයේ උත්සාහය කියන එක තිබුණා. මොකද ඵලය හඳුන්වන්නේ ප්‍රයෝගයේ පටිප්පස්සද්දි ප්‍රයෝගයේ සංසිඳුණා. එතකොට ප්‍රයෝගයේ සංසිඳීම් වශයෙන් උපදිනවා නම් සම්මාදිට්ඨියක්. අන්න ඒකට තමයි ඵලය ඥානය කියලා කියන්නේ. එතකොට ඵලයේදී අපිට කරන්න දෙයක් නැහැ. උත්සාහවත් වෙන්න දෙයක් නැහැ. ඒක තමයි මේ ඵලය ඥානය කියලා කියන්නේ. අපි ඔයිට ඉස්සලත් කතා කරා මේ කර්මය පිළිබඳව කතා කරනකොට විපාකය හා කර්මය කියලා දෙකක් තියෙනවා. එතකොට මේ සසර ගැන තවත් ක්‍රමයකට කතා කරොත් ඵලය විපාක කර්ම කම්ම වට විපාක වට කියලා ධර්මයේ සඳහන් වෙනවා. පටිසම්පාදයේම විස්තර කරනවා. කර්ම වටය කියන එකේ කර්මසිට විපාකසිට කියලා අපි කතා කරොත් ඒ දෙකේ වෙනස කතා කරොත් එහෙම. හැබැයි සිත් වශයෙන් ගත්තාම එකම සිතක් ගැන තමයි කතා කරන්නේ. අපි කියමුකෝ සිත වශයෙන් ගත්තොත් සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික කුසල් සිතක් ගත්තොත්. එතකොට ඒ කුසල සිතට අනුරූපව විපාක සිත සඳහන් වෙනකොටත් ඒ සිතමයි විපාක සිත වශයෙන් සඳහන් වෙන්නේ ඒ නාමයෙන්. එතකොට සිත් දෙකේ ධර්ම ගත්තොත් මේ සියලු ධර්ම එක සමානයි. නමුත් මේ සිත් දෙක කොහොමද වෙනස් වෙන්නේ? ඒ කියන කුසල් සිතේ තියෙන ප්‍රයෝගයේ උත්සාහය. එතකොට උත්සාහයකින් ප්‍රයෝගයකින් මහන්සියකින් තමයි කුසල් සිත ඇති කරගන්නේ. හැබැයි ඒ කුසල් සිතට ඒ කර්මයට අනුරූපව ලැබෙන ඵලය අපි උත්සාහයකින් ප්‍රයෝගයකින් විතර්ක බලයකින් ඇති කරගන්න එකක් නෙවෙයි. අර කර්මයේ ආනුභාවයේ නිසා ලැබෙන සිතක්. එතකොට විපාක සිතට අපිට කරන්න දෙයක් නැහැ. ඒක ලැබෙන ඵලයක් වශයෙන්. අන්න ඒ වගේ තමයි මෙතනත් මේ මාර්ගයට අනුතුරුව ලැබෙන ඵලය පිළිබඳව පටිපස්සද්ධියක්. එතකොට උත්සාහයක් එතන නැහැ. හැබැයි මේ මාර්ගය කියවහම අපිට හම්බෙන ධ්‍යාන කුසල ආදී මාර්ග, දැන් අපිට කර්මසිතක් ගත්තොත් ඒ සිතට කර්මයක් කරාම ඒ මොහොතේම ඊට අනුතුරුවම විපාක ලැබෙන්නේ නැහැ. ඇතැම් විපාකයන් තියෙනවා ඒ සුළු මොහොතකින් ලැබෙනවා. සමහර විට නිරෝධ සමාපත්තියට නැගී හිටපු උතුමන් වහන්සේ නමක් නිරෝධයෙන් නැගිටලා පිණ්ඩපාතේ ගිහිල්ලා ඒ වගේ උතුමන් වහන්සේ නමකට දානයක් පූජා කරොත් ඒ මොහොතේම විපාකය ලැබිච්ච බව සඳහන්. ඒත් ඒ මොහොත කියනකොට මේ ආනන්තරික සමාධිය ගැන නෙවෙයි එතන සඳහන් වෙන්නේ. ආනන්තරික භාවය කියන්නේ අතරක් නැතුව ඒ කර්මයට අනතුරුවම විපාක ලැබෙන එකක් ලෞකික විපාකයන් තුල නැහැ. එහෙනම් මේ ලෝකෝත්තර සිතක විපාකය වෙනස් වෙන්නේ එකයි, මාර්ගයට අනතුරුවම එතන කිසිදු වෙන සිතක් පහළ නොවි ඊට අනතුරුවම ඵලසිත පහළ වෙනවා. ඒක තමයි මේ මාර්ගඵල සිත්වල වෙනස. එතකොට ඒ විදිහට ප්‍රයෝගයේ සංසිඳීම් වශයෙන් මේ අංග ටික යම් තැනක පහළ වෙනවා නම් ඒකට තමයි ඵලේ ඥානීය කියලා කිව්වේ. එතකොට ඒකත් අර මාර්ගයේ කෘත්‍යම සිද්ධ කරනවා. එතකොට මේ අටකතාවේ ඒක පිළිබඳව විස්තරයක් තියෙන්නේ. ප්‍රයෝග පටිප්පස්සද්දි පඤ්ඤා ඵලේ ඥානන්ත එත්ත ප්‍රයෝගාති භූසෝ යෝගෝ. එතකොට ප්‍රයෝගයන් නම් බොහෝ තියෙනවා, යෝගයන් කර්ම. ඊට පස්සේ ඵල සච්චි කිරියාය මග්ග භාවනාය උබතෝ උට්ඨාන ප්‍රයෝගෝ. එතකොට ඵලසත් කිරීම වශයෙන් යම් කෙනෙක් මග්ග භාවනාවක් කරනවා නම් ඒ මග්ග භාවනාවේගේ ප්‍රයෝගය ගැන තමයි මෙතන තස්ස ප්‍රයෝගස්ස පටිප්පස්සම්භණං නිඨාන ප්‍රයෝග පටිප්පස්සදී. අන්න ඔහුගේ ඒ ප්‍රයෝගය මාර්ග භාවනා වශයෙන් සිද්ධ කරපු ප්‍රයෝගය සංසිඳුණා. නිස්ථාවට ගියපු එක ප්‍රයෝග පටිප්පස්සද්දි කියලා කිව්වා. කිං තං ඒක කෙසේ වෙනවද කියන කාරණාව චතුමග්ග මග්ග කිච්ච පරියෝසාන සතර මාර්ග කෘත්‍ය අවසාන වීම වශයෙන්. එතන සතර මාර්ග කෘත්‍ය කියේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග කෘත්‍ය අවසාන වීම වශයෙන් තස්සා ඔහුට ප්‍රයෝග පටිප්පස්සද්ධියා හේතු භූතාය පවත්තා ඵලේ පඤ්ඤා. ඒ සතර මාර්ග කෘත්‍ය අවසාන වීම වශයෙන් ඒ ඵලයක් වශයෙන් ප්‍රයෝග පටිප්පස්සද්ධිය පහළ වෙනවා ඵලේ ඥානයේ වශයෙන්. එතකොට ඵලේ ඥානයේ තමයි මේ ප්‍රයෝග පටිප්පස්සද්ධි පඤ්ඤා කියලා කිව්වේ. ඵල විපච්චතිති ඵලං. එතකොට මේ ඵලේ කියලා කිව්වේ යමක් ඵලයක් වශයෙන් ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙනවා, පැසෙනවා කියන අර්ථයෙන් විපච්චතිති පැසීම් භාවයටපත් වෙනවා, ඵල භාවයටපත් වෙනවා කියන අර්ථයෙන් තමයි ඵලං කියලා කිව්වේ. තස්මින් ඵලේ තං සම්පයුත්තං ඥානං ඒකේ කස්සහි මග්ග ඥානස්ස අනන්තරා තස්සේව විපාක භූතානි නිබ්බානාරම්භනානි. එතකොට එතන ඒ ඵලය පිළිබඳව මග්ග ඥානස්ස අනන්තර මාර්ග ඥානයේ අනතුරුවම තස්ස ඔහුට එහිදී විපාක භූතානි විපාකය හට ගැනීම වශයෙන් නිබ්බාන ආරම්භනානි නිවන අරමුණු කිරීම වශයෙන් තමයි මේ ඵලය පහළ වෙන්නේ. තීන ඒ ඵලය පහළ වෙනකොට තීනිවා ද්වේවා ඒකං වා ඵලචිත්තානි උප්පජ්ජති. එතකොට ඵලය කියන එක බොහෝ වෙලාවක් තියෙන්නේ නැහැ. ඒ චිත්ත වීතියක එක්කෝ ඵලසිත් තුනක් හෝ දෙකක් හෝ එකක් හෝ ඵලචිත්තානි උප්පජ්ජති. ඵලසිත් උපදිනවලු. අනන්තර විපාකත්තායේව ලෝකෝත්තර කුසලාන සමාධි මානන්තරි කඤ්ඤමාහූති සන්ධා ආනන්තරිකම් පාපුනාති ආසවානං khයාති ආදී උත්තම්. එතකොට ඒකටම මේ බුදුරජාන් නොයෙක් නම් සඳහන් කරලා තියෙන මේ ඵලය පිළිබඳව ආනන්තරක විපාකත්තායේ අනතුරු විපාක දීම් වශයෙන් ලෝකෝත්තර කුසලාණං ඒ ලෝකෝත්තර කුසලයන්ගේ ඒ ලෝකෝත්තර මාර්ග කුසලයන්ගේ සමාධි මානන්තරික ඤ්ඤමාහු. එතකොට ඒ සමාධියට අනතුරුවම මේ පහළ වෙනවා කියන අර්ථයෙන්ද ඒ වගේම ආසවානං khයාති සියලු ආශ්‍රවයන් සේවීම් වශයෙන්ද මේ ඵලය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. හොඳයි. එතකොට ඒ විදිහට මේකට විවිධ නම් වලින් ආශ්‍රවයන් khය ආනන්තරික සමාධිය වශයෙන් මේ සඳහන් වෙලා තියෙනවා. එතකොට එහිදී යම් කෙසේකට ඵලසිතක් උපදිනවා නම් ඒ ඵලසිතන උපදේ ආකාරයස්ස ද්වේ අනුලෝමාන. යම් කිසි කෙනෙකුට අනුලෝම ඥාන දෙකක් තිබුණොත් මේ අනුලෝම ඥානය කියලා කියන්නේ මාර්ගයට අනුව උපදින ඥානයක් තියෙනවා. ඒක අපි අර කතා කරගෙන ආපු ඥාන වැඩපිළිවෙලේ අවසාන වශයෙන් අපි කියේ සික්ඛාපත්ත විපස්සනාව කියලා මේ විදර්ශනාව මස්තක ප්‍රාප්ත වීම වශයෙන් යම් කිසි කෙනෙකුට අනුලෝම සිතක් පහළ වුණොත් එතකොට බොහෝ විට ඇතැම් අයට මේ අනුලෝම සිත් ගාන වෙනස් වෙන්න පුළුවන් එයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය අනුව. එතකොට යම් කිසි කෙනෙකුට අනුලෝම සිත් දෙකක් පහළ වුණොත් තස්ස තතියං ගෝත්‍රබෝ. තුන්වෙනි සිත ඔහුට ගෝත්‍ර භූසිත වෙනවා. චතුත්තං මග්ග චිත්තං හතරවෙනි සිත මාර්ග සිත වෙනවා. තීනි ඵල චිත්තානි හොಂತಿ. ඔහුට ඵලසිත තුනක් පහළ වෙන්න පුළුවන්. මේ කතා කරන්නේ මේක ටිකක් අභිධර්මයේ පිළිබඳව දන්නා අයට තමයි වැටහෙන්නේ. මේ එක චිත්ත වීතියක් චිත්ත પરම්පරාවක් තුල තමයි මේ මාර්ග ඵලසිත පහළ වෙන්නේ. එතකොට අපි කතා කරා මේ චිත්ත වීතියක බලවත් සිත් වශයෙන් තියෙන ජවන් සිත් එක චිත්ත වීතියක ජවන් සිත් හතක් තමයි එක දිගට පහළ වෙන්නේ. ඊට වැඩිය පහළ වෙන්නේ නැහැ. ජවන් ඊට අඩුවෙන් පහළ වෙන්නේත් නැහැ. මරණාසන්න මොහොතේ ඒක යම් වෙනසක් තියෙනවා. නමුත් ඊට මෙහා සියලු ජවන් හතක් තමයි පහළ වෙන්නේ. ධර්මතාවයක් වශයෙන් ඒක තියෙනවා. එතකොට ඒ ජවන් හත තුල තමයි මේ ඥානයන් අනුලෝම ඥානයන් ගෝත්‍ර භූ ඥානයන් මග්ග ඥානයන් ඵල ඥානයන් ආදී මේ සියල්ල ඔය හැත් හත ඇතුළත තමයි පහළ වෙලා එකවර ක්ෂණයේ අවසන් වෙනවා. එතනයි තමයි මේ මාර්ග ඵල සිත් ඉපදීම් වශයෙන් එයාට මේ ඥානයන් පහළ වෙනවා. එතකොට එතනදී යම් කෙනෙකුට අනුලෝම ඥාන අර කියපු හොඳින් විදර්ශනාව කරගෙන ඇවිල්ලා ඇවිල්ලා සංඛාරෝපේක්ඛා ඥාණයෙන් පස්සේ පහළ වෙන මේ මාර්ගයට අනුව ගියපු මාර්ගයට කිට්ටුවෙන් පහළ වෙන නුවණ අනුලෝම ඥාණය. ඒ අනුලෝම ඥාණය යම් කිසි කෙනෙකුට දෙකක් තිබුණොත් ඔහුට ඊළඟ පහළ වෙන්නේ ඊට අනතුරුව ගෝත්‍රබෝසිත, ඊට පස්සේ හතරවෙනි සිත මාර්ගසිත, ඵලසිත තුනක් පහළ වෙනකොට ජවන් සිත හතෙන් චිත්ත වීති අවසන් වෙනවා. එහෙම නැත්නම් යස්ස තීනි අනුලෝමානි, යමෙකුට අනුලෝම සිත් තුනක් පහළ වුණොත් තස්ස චතුත්තං ගෝත්‍රබූ. එතකොට හතරවෙනි එක ගෝත්‍රබූ වෙනවා. පංච පස්වෙනි සිත මග්ගසිත වෙනවා. එතකොට ඔහුට පහළ වෙන්නේ ඵල සිත් දෙකක්. මොකද එතකොට අතනින් අනුලෝම සිත් තුනක් පහළ වෙච්ච නිසා ඵල සිත් ගාන අඩු වෙනවා. මොකද ජවන් සිත් හතෙන් චිත්ත වීති අවසන් විය යුතු නිසා. යස්ස චත්තාරි අනුලෝම, යමෙකුට අනුලෝම සිත් හතරක් වුණොත් පස්වෙනි සිත ගෝත්‍රභූ, හයවෙනි සිත මග්ගසිත වෙනවා. ඒකං ඵලචිත්තං හෝති. ඔහුට ඵලසිත එකක් පහළ වෙනවා. ඉදං මග්ගවීතියා ඵලං, මෙහි මග්ගවීතියයි. එතකොට කාලාන්තර ඵලං පන සමාපatti වශයෙන් උපජ්ජමානා. එතකොට කාලාන්තර වශයෙන් ඵල සමාපatti වශයෙන් මේකේ ප්‍රමාණයක් අපිට කියන්න බෑ. එතකොට ඒකේ ඵල සමාපatti වශයෙන් කෙනෙක් ලැබපු සෝවාන් ඵලයට, සකදාගාමි ඵලයට ආදී මේ ඵලයට සමවදිනකොට ඔහුට ඵලසිත බොහෝ පහළ වෙන්න පුළුවන්. නමුත් මාර්ගයක එතනදී මාර්ගසිත පහළ වෙන්නේ නැහැ. නමුත් පළවෙනි වතාවට කෙනෙකුට මේ ඵලසිතක් උපදවා ගන්නකොට සිද්ධ වෙන වැඩපිළිවෙල තමයි ඉහත සඳහන් කරේ. ඒ වගේම යම් කිසි කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගී හිටිනකොටත් ඵලසිත පහළ වෙනවා. එතනදිත් නිරෝධයෙන් නැගී හිටපු කෙනාටත් ඵලසිත කීපයක් පහළ වෙලා නැවත සංස්කාරයන් අරමුණු කරගෙන සිත් උපදිනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ අට කතාවේ සඳහන් වෙන්නේ මේ ඵල ඥානීය පිළිබඳව. එතකොට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ඵලයන් පිළිබඳ. එතකොට මාර්ගයන්ටත් ඵලයන්ටත් දෙකේම අරමුණ සංකාරම්භණයක් නෙවෙයි, නිවන අරමුණු කිරීම වශයෙන්, නිවනට පත්වීම වශයෙන් මෙතෙක් නොදැක ඒ ස්කන්ධයන්ගේ නිරෝධය දැකීම වශයෙන් තමයි ඵලසිත පහළ වෙන්නේ. එතකොට ඵලසිත කියනවත් අපි ගිය සැරේ කතා කරා, එක සංකත ධර්මයක්, මාර්ගයකින් උපදිච්ච දෙයක්, උත්සාහයකින් ලබාගත්තු දෙයක්. ඒ නිසා මේවා ලෝකෝත්තර වෙන්නේ මේ ලෝකයේ දෙයක් අරමුණු නොවන නිසා ඒවට ලෝකෝත්තරයි කියලා කතා කරා. නමුත් ඒවට සංකතයි කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා. නමුත් ඒ ඵලයට අනතුරුව ඒ ඵලයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට අසංකතය කියන එක සාත් වෙලා තියෙන්නේ. ඒතකොට අසංකතේ අරමුණු කිරීම වශයෙන් තමයි මේ ඵලසිත පහළ වෙන්නේ. එතකොට ඒවා පිළිබඳව ඇත්තටම අපි සාමාන්‍ය දැනගත්තාම ප්‍රමාණවත්. මොකද මේ වගේ අපිට දැනගෙන විදර්ශනා වශයෙන් කරන්න යමක් නැහැ. නමුත් ඒ ඵලයන් පිළිබඳව හරියාකාරව දැනගත යුතු බවකුත් තියෙනවා. මොකද අද බොහෝ අය මේ ඵලයන් පිළිබඳව මුලාවටපත් වෙලා තියෙන නිසා. ඊට පස්සේ මේ ඵලසිත පිළිබඳව කතා කරනකොට මේ ඵලසිත් වලට අරමුණ වන නිවන පිළිබඳව අපිට ඊළඟ කතා කරන්න වෙනවා. ඉතින් ඒක පිළිබඳවත් අපිට විශේෂයෙන් දැනගත යුතු කරුණු කාරණා තියෙනවා මේ නිවන කියන්නේ මොකද්ද පිළිබඳව කියන එක. එතකොට නිවන කියන එක අපි හරියාකාරව දැනගෙන හිටියේ නැත්නම් එතනදී කෙනෙකුට මුලාවටපත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ නිවන කියන්නේ මොකද්ද කියලා හරියට දැනගත්තේ නැත්නම්. එතකොට නිර්වාණය කියන්නේ මේ මාර්ගඵල සිත්තොලට අරමුණු වෙන අසංකත ධාතුව. එතකොට නිර්වාණය එතන අසංකත ධාතුව කියලා කිව්වේ ප්‍රත්‍යයෙන් හටගත්තු මේ ස්කන්ධ ධාතු ආයතන ඉර හඳ තාරකා පඨවි ආපෝ තේජෝ ආයෝ මෙලොව පරලොව ඒ වගේම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී මේ කිසි දෙයක් කිසිවක් පහළ නොවුණු තැනක් තමයි මේ මේ අසංකත ධාතුව කියලා කියන්නේ. යම් තැනක ප්‍රත්‍යයෙන් හටගත්ත යමක් තියෙනවා නම් ප්‍රත්‍ය නැති වෙනකොට ඒවා නැති වෙන බවක් තියෙනවා. එතකොට මේ හැම ප්‍රත්‍යයෙන් හටගත්තු හැම ධර්මතාවයකම තියෙන ලක්ෂණයක් තමයි මේ සංකත ලක්ෂණ. ඉපදීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා වෙනස් වීමක් තියෙනවා කියන සංකලපය. එතකොට හටගත් දේ නැතිවීමක් තියෙනවා නම් ඒවා නුවණැති අය හර දේවල් හැටියට සැලකුවේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ අසංකතය කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්තු කිසිවක් නැති නිසා එතන අනිත්‍ය වෙන්න ධර්මතාවයක් නැහැ. දුක උපදින්න ධර්මතාවයක් නැහැ. ඒ නිසා එතන සදාතනික සැපයක් සාන්ති ලක්ෂණයම පවතින ඒ සදාතනික සැපය. එතකොට අන්න ඒක පිළිබඳව නොඑක් අයගේ අදහස් ඵලය අදහස් තියෙනවා. ඒ වගේ වැරදි අදහස් තියෙනවා. ඇතැම් අය මේ නිවන පිළිබඳව මේ හිස් බවක් අවකාශය හැටියට සලකලා තියෙනවා. ඒ වගේම අභව පඤ්ඤප්තියක් හැටියට සලකලා තියෙනවා. නමුත් මේ නිර්වාණය කියලා කියන්නේ මොකවත් නැති හිස් බවක් නෙවෙයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නොයෙක් දේශනාවන් තුල. එතකොට ඒක සත්‍ය වශයෙන් ඇත්තා වූම දෙයක්. සත්‍ය වශයෙන් තියෙන දෙයක්. ඒ බව බුදුරජාණන් වහන්සේ මේ උදාන කාලයේ සඳහන් කරලා අත්ති බික්කවේ අජාතං අභූතං අකතං අසංකතං. මහණෙනි මේ නූපන්නා වූ ප්‍රකට නොවුණු ප්‍රත්‍යෙන් නොකරන ලද සකස් නොකරන ලද ධර්මතාවයක් කියලා යමක් තියෙනවා. අත්ති බික්කවේ තදායතනං කියලා තැන් වෙලා යම් ආයතනයක් තියෙනවා මේ ස්කන්ධ ධාතු ආයතන නැති පරමාර්ථ වශයෙන් පවතින තැනක් තියෙනවා. ඒකමයි මෙතන මේ උදාන පාළියේ පෙන්වන්නේ මහන්නේ මේ අජාත ඌ අභූත අප්‍රකට වූ යමකින් නොකරන ලද ප්‍රත්‍යයෙන් හට නොගන්නා වූ පරමාර්ථ වශයෙන් ඇති ධර්මතාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට ඒ නිවන පිළිබඳව නොයේ නම් වලින් හඳුන්වලා තියෙනවා. උප්පාදෝ සංඛාරා අනුප්පාදෝ නිබ්බාණං කියලා. ඉපදීම සංස්කාරයයි අනුප්පාදේ නිර්වාණයයි. මේ නිවන පිළිබඳව අර්ථ විවරණය කරලා තියෙන ධර්මයේ පවත්තං සංඛාරං අපවත්තං නිබ්බාණං. පැවැත්ම කියන එක සංස්කාරයක්, අපවත්ත නොපැවැත්ම කියන එකයි නිර්වාණය. නිමිත්තං සංඛාරං අනිමිත්තං නිබ්බාණං. නිමිත්ත සංස්කාරයක්, නිමිත්ත කියන එක ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්, සකස් වෙච්ච දෙයක්. අනිමිත්ත නිබ්බාණං. අනේ අනිමිත්ත කියන එක ප්‍රත්‍යයෙන් හටගත්තු ස්වභාවයක් නෙවෙයි. ඒක අසංකතේවත් නිර්වාණය. ආයුහණං සංඛාරං. රැස් කිරීම සකස් වෙච්ච දෙයක්. අනායුහණං. රැස් නොකරන යමක් තියනවා නම් ඒ අසංකතේ නිර්වාණයයි කියලා සඳහන් කළා. පටිසන්ධින් සංඛාරං. නැවත නැවත හට ගැනීමක් පිළිසිඳ ගැනීමක් තියනවා නම් එතන යම් සකස් වෙච්ච ධර්ම ටික සංකතයක් තියෙනවා. අපටිසන්ධින්. යම් තැනකට පහළ සත්වෝ වශයෙන් ස්කන්ධ වශයෙන් පහළ නොවුණු තැනක් හට නොගන්නා තැනක් තියෙනවා නම් අන්න එතන අසංකතයයි නිබ්බාණයයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඒ නිවන පිළිබඳව සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්ති බික්කවේ අජාතං අභූතං අත අකතං අසංකතං. එතකොට අභූත වූ හට නොගත් ප්‍රත්‍යින් නොකන ලද්ද ධර්මතාවයක් තියෙනවා කියන එක පිළිබඳව එහි ඇති වටිනාකම වැදගත් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන නොචේතං භික්කවේ අබවිස්ස අජාතං අභූතං අකතං අසංගතං මහණෙනි පරමාර්ථ වශයෙන් මෙබඳු ස්වභාවයක් නැත්තම් ඒ කියන්නේ නූපදීන තැනක් ඉපදෙන තැනක් තිබ්බොත් එන බැරීමක් තියෙනවා දිරීමක් ජරාවක් තියෙනවා එනිසා මේ ස්කන්ධයන්ගේ නූපදීන තැනක් නැත්තම් අභූතං කියලා පහළ නොවුණු තැනක් නැත්තම් ප්‍රත්‍යෙන් නොකරන ලද අසංකත ප්‍රත්‍යෙන් හටගත්තු ස්ථිර වූ තැනක් එහෙම කියලා නැත්තම් නයිදං ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සරණං පඤ්ඤාය. එහෙම දෙයක් නැත්තම් මේ කියන උපදින ස්වභාවයගේ හටගන්නා ස්වභාවයේ ඒ වගේම පැවැත්මේ ස්වභාවයේ ප්‍රත්‍යංගයේ ස්වභාවයේ සදාතම නිවෙනවා කියන තැනක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒ නැවත නූපදින තැනකට යම් කිසි කෙනෙක් උත්සාහවත් වෙනවා නම් එබඳු තැනක් තිබිය යුතුයි. එහෙම තැනක් නැත්තම් මේ කියන ජාති ජරා මරණයාගේ ශෝක පරිදේවයාගේ සහමුලින්ම නිවීමක් කියන එකක් විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙම ධර්මතාවයක් නැවත නොහට ගන්නා තැන අකෝප්‍ය වූ ස්ථිර වූ තැනක් තියෙන නිසාමයි මේ ජාතියාගේ ජරාවගේ මරණයාගේ දුකේ සදාතනික නිවීමක් තියෙනවා කියන ධර්මතාවයක් පැනෙන්නේ. එහෙම ධර්මතාවයක් ලෝකෙ විද්‍යාමාන වෙන්නේ නිවන කියන එකක් තියෙන්නේ වැදගත් වෙන්නේ අපි හොයාගෙන යා යුත්තේ ඒ නිසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒ නිසා මහණෙනි එබඳු වූ නැවත නූපදින සදාතනික වූ තැනක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ස්කන්ධයන්ගේ නිරුද්ධ වීම කියන යමක් තියෙනවා. දැන් අපිට නිරෝධය කියන එක විවිධාකාරයෙන් ලැබෙනවා. දැන් නිරෝධය පෙන්වනවානේ තදංග නිරෝධය, විස්කම්බන නිරෝධය, සමුච්ඡේද නිරෝධය, පටිප්පස්සබ්ධ නිරෝධය, නිස්සරණ නිරෝධය කියලා නිරෝධයත් පස් ආකාරයකින් පෙන්වනවා. ඉතින් එතකොට මේ තදංග නිරෝධය, විස්කම්බන නිරෝධය කියලා, ඒ කියන්නේ ස්කන්ධයන්ගේ නැති වෙන බවක්, හට නොගන්න බවක් තියෙනවා තදංග වශයෙන්, විස්කම්බන වශයෙන්. හැබැයි ඒවා නැවත ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධයෝ නැවත උපදින්න පුළුවන්. ඇයි? හේතු ධර්මයන් තියෙන නිසා යටපත් වෙලා තියෙනවා. නමුත් මේ මාර්ගය ඵලයන්ට අරමුණු වෙන මේ අසංකතය ස්වභාවය සමුච්ඡේද නිරෝධය පිළිබඳව එතෙන්ට යම් කෙනෙකු විහිතපත් වුණා නම් නැවත ඒක ආපහු නැගී හිටින්නේ නැහැ. ඒක හරියට කරටිය සිඳුන තල්ගසක් වගේ පුද්ගලයෙකු හිස සිඳිලා ගියා වගේ නැවත හට ගැනීම නැති තැනක් තියෙනවා. අන්නේ නිරෝධය ගැන තමයි මේ සඳහන් වෙන්නේ. ඒක පිළිබඳව අපිට ලස්සන මේ දේශනාවක් මේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේදී අපිට ප්‍රකට කරලා පෙන්නනවා. දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න පෙර නොඑක් දර්ශන තිබුණා, නොඑක් ආගම් තිබුණා. එතකොට ඒ නොඑක් ආගම් දර්ශන වලට ඒ වගේම නොඑක් දුස්තිංග විශේෂයෙන් එතන සඳහන් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න පෙර මහා දුෂ්ටි කාන්තාරයක්, දුෂ්ටි මහා සම්භාරයකින් තමයි සත්වයෝ මේ වැහිලා හිටියේ. ඉතින් ආන්න ඒ බඳු තැනකට තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඉතින් අන්න ඒ පහළ වෙනකොට මේ දුෂ්ටි වලින් බැසගෙන හිටපු අයගේ මේ දුෂ්ටි අයින් කරන්න ඇත්තටම සාමාන්‍ය කෙනෙකුට පුළුවන්කමක් නැහැ. ලෞතුරා බුදු කෙනෙකුට මේ බුද්ධානුභාවය නිසා මේ සියලු දුෂ්ටි අයින් කරලා ලෝක සත්වයා සම්මාදිට්ඨියේ පිහිටෙවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට තිබුණු දුෂ්ටි පිළිබඳව සඳහන් කරලා ඒ දුෂ්ටින්ගේ නිස්සාරණය වූ නිවන පිළිබඳව ප්‍රකට කරලා දීපු සූත්‍රයක් තමයි මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රය කියන්නේ. එතකොට මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේදී අපි පොඩ්ඩක් ඒකේ සූත්‍රයේ සියල්ලම සූත්‍රයක් වශයෙන් නෙවෙයි, මේ වැදගත් කරුණු මේ මාතෘකාවට අදාළව අපි පොඩ්ඩක් කතා කරගෙන යමු. එතකොට බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි අග්විවච්ඡගොත්ත කියලා මේ පරිබ්‍රාජකෙක් යම් මිත්‍යා දෘෂ්ටික තැනක පැවිදි වෙලා දෘෂ්ටිගත්තු කෙනෙක් හිටියා. ඉතින් ඒ පරිබ්‍රාජකයා අග්විවච්ඡගොත්ත පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේත් එක්ක සතුට සාමිචියේ යෙදිලා බුදුරජාණන් වහන්සේගෙන් අර තමන් ගාව තියෙන දර්ශනේ දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේත් මෙබඳු දෘෂ්ටියකින් මෙබඳු දර්ශනයන්ගෙන් යුක්ත කෙනෙක්ද කියන එක විමසනවා. මේ අපේම කෙනෙක්ද කියන එක වගේ විමසනවා. එතකොට ඒ කාලේ තිබුණු දෘෂ්ටි ගොඩාක් තියෙනවා. සාස්වත දෘෂ්ටි, උස්තේද දෘෂ්ටි, අන්තවාදී දෘෂ්ටි ආදී මේ නොයෙක් දෘෂ්ටි තිබුණා. ඒ සියල්ලංගෙම තමයි මේ වච්චගොත්ත පිරිවැජියා විසින් බුදුරජාණන් වහන්සේ අහන්නේ. කින්නුකෝ බෝ ගෝතම සසතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මෝග මඤ්ඤන්ති ඒවං දිට්ටි බවං ගෝතමෝති. කිම භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ සසතෝ ලෝකෝ ලෝකේ සාස්වතයි, මේ ලෝකේ ස්ථිරයි, තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන්, සත්වයා මරණින් මත්තේ නැවත නැවත උපදීමින් යනවාගෙන් මේ සාස්වතයි කියන මේ අදහසේ ඔබ වහන්සේත් ඉන්නවද? මේකමයි හරි, අනිත් සියල්ල වැරදි. ඉද මේව සච්ඡං මෝගමඤ්ඤන්ති මේකමයි ඇත්ත, මේක තමයි සත්‍ය, අනිත් සියල්ල බොරු කියන මේ අදහසේ ඔබ වහන්සේත් ඉන්නවද කියලා අහන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නොකෝ අහං වච්ච ඒවං දිට්ටි සස්සතෝ ලෝකෝ ඉද මේව සච්ඡං මෝගමඤ්ඤන්ති. වච්ච මගේ එහෙම දෘෂ්ටියක් නැහැ. මෙය ලෝකයේ සාස්වතයි, එහෙම සත්‍යයි, අනිත් සියල්ල බොරු කියන දෘෂ්ටියක් මං ගාව නැහැ කියනවා. ඊට පස්සේ බුදුරයන් වච්චගොත්ත නැවත අහනවා අසස්සතෝ ලෝකෝ ඉදමේව සත්‍යං. එහෙනම් ඔබ වහන්සේ ලෝකයේ අසස්වතයි, සාස්වත නොවේ කියන දෘෂ්ටියකද ඉන්නේ? එතකොට කියනවා වච්චගොත්ත එහෙම දෘෂ්ටියකුත් මට නැහැ. ඊට පස්සේ කින්නකෝ ගෝතම අනන්තවා ලෝකෝ ඉදමේව සච්ඡං මෝගමඤ්ඤන්ති. ලෝකයේ අනන්තවත් එකක්, කෙලවරක් පණවන්න බැරි එකක් හැටියටද ඔබ වහන්සේගේ අදහස තියෙන? එහෙම දෘෂ්ටියකුත් මට නැහැ. එහෙම නැත්නම් ඒ විදිහට අන්තවා ලෝකෝ, අනන්තවා ලෝකෝ, ඒ වගේම ඊට පස්සේ නැවතහනව තන් ජීවාන් තන් ශරීරං, ජීවයයි ආත්මයත් ශරීරයත් එකක්ද කියන දෘෂ්ටියද ඔබ වහන්සේ? එහෙම දෘෂ්ටියකුත් මට නැහැ කියනවා. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං, එහෙනම් ජීවේ අනිකක්, ශරීරේ අනිකක්, රූපේ අනිකක්, ආත්මේ අනිකක් කියන එහෙම දෘෂ්ටියද ඉන්නේ? බුදුරජාණන් වහන්සේ හැම දෘෂ්ටියම කියන එහෙම දෘෂ්ටියක් වච්ච මාගාව නැහැ කියලා. ඊට පස්සේ ඒ විදිහට අහලා ඊට පස්සේ තවත් මේ තියෙන සියලු දෘෂ්ටි පිළිබඳව අහනවා. ඊට පස්සේ සත්වයා මරකින්නකෝ ගෝතම හෝති තථාගතෝ පරම්මරණ, සත්වයා මරණින් මත්තේ උපදිනවද? සත්වයා මරණින් මත්තේ උපදින්නේ නැද්ද? මෙහෙම දෘෂ්ටියක් ඔබ වහන්සේට තියෙනවද? එහෙම නැත්නම් ඒ ඔක්කොටම බුදුරජාණන් වහන්සේ එහෙම දෘෂ්ටියක් මං ගාව නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒ විදිහට දෘෂ්ටි, එහෙනම් ඔබ වහන්සේ කියන සත්වයා මරණින් මත්තේ උපදින්නත් පුළුවන්, නූපදින්නත් පුළුවන්ද කිය මේ වගේ දෘෂ්ටි පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඊට පස්සේ වච්චගොත්ත පිරිවැජය කියනවා, ස්වාමීනි ඔබ වහන්සේගෙන් මම දැන් මේ ලෝකයේ සාස්වතද ලෝකයේ අසාස්වතද මේ ආන හැම එකකටම මට එහෙම දෘෂ්ටියක් නැහැ, එහෙම දෘෂ්ටියක් නැහැ කියලා කියනවා. ඉතින් මේ වච්චගොත්ත ඒතාක් ලෝකයේ තිබුණු යම්තාක් දර්ශන දෘෂ්ටීන් සත්‍ය කියලා තිබුණන මේ සියල්ලම අහනකොට බුදුරජාණන් වහන්සේගෙන ඔය කියන එකද දෘෂ්ටියක් දර්ශනයක් මං ගාව නෑ කියලා. වච්චගොත්ත කියනවා මුලින් මං ඔබ වහන්සේ ගාවට පැහැදිලා ආවනම් ඉතින් දැන් මේ කාරණාව ඇහුවම් පස්සේ යම් පැහැදීමක් තියෙනුනේ, පැහැදීම මගේ අතුරු දහන් වුණා. ඇයි ඉතින් මේ එකක්වත් යුත්ත නැත්තම් මට තේරෙන්නේ නෑ ඔබ වහන්සේ මොන වගේ කෙනෙක්ද කියන එක කියනවා වගේ. ඒ විදිහට මේ වච්චගොත්ත මුලින් යම් සද්ධාවක් තියෙනවනම් ඒකද මගේ අතුරු දහන් වෙලා ගියා ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ මෙම දෘෂ්ටීන්ට නොපැමිණි මේ දෘෂ්ටීන් ගන්නෙ නැත්තේ කුමන ආදීනවයක් දැකලාද කියලා අහනවා. ඉතින් සස්සතෝ ලෝකෝතිකෝ වච්ච දිට්ටි මේතං දිට්ටි ගහනං දිට්ටි කාන්තාරං දිට්ටි විසූසිකං දිට්ටි පණ්ඩිතං දිට්ටි සංයෝජනං සදුක්ඛං සවිගාතං සෝපාසං පරිලාහයන් න නිබ්බානායන විරාගායන නිරෝධායන උපාස උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන වච්ච මං මේවට නොපැමිණි. මේ දෘෂ්ටිය කියන එක දෘෂ්ටිගතයක්, දෘෂ්ටි කාන්තාරයක්. මේකෙන් බැසගත්තු කෙනාට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒක දුක් සහිතයි, උපායාස සහිතයි, පරිලාහ සහිතයි, ශෝක පරිදේවයන්ගෙන් යුක්තයි. මේ එකදු දෘෂ්ටියක් නිවීම පිණිස, සංසිඳීම පිණිස, විරාගයේ පිණිස, තමන්ගේ සත්‍ය අවබෝධයේ පිණිස හේතු වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් මෙන්න මෙබඳු ආදීනවයක් දැකලා මේ කිසිදු දෘෂ්ටියකට මම පැමිණියේ නැහැ කියලා කියනවා. කියවන් පස්සේ වච්චගොත් අහනෝ අත්තිපන බෝතෝ ගෝතමස්ස කිංචි දිට්ටන්ති. ඔබ වහන්සේට එහෙමනම් මොනවාහරි දෘෂ්ටියක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා දිට්ටි ගතන්තිකෝ වච්ච අපනීතමේ දන් තථාගතස්ස. තථාගතයන් වහන්සේ මේ සියලු දෘෂ්ටීන්ගෙන් බැහැර වුණා, සියලු දෘෂ්ටීන් බැහැර කරන ලද්දේය කියනවා. නමුත් තථාගතස්ස දිට්ටං හේතං. තථාගතයන් වහන්සේ මෙන්න මෙබඳු දෙයක් දකිනවා. වච්ච තථාගතානම් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ. ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තංගමෝ. ඉති සංඛාරා ඉති සංඛාරාය සමුදයෝ ඉති සංඛාරාය අත්තංගමෝ. ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගමෝති කියලා. තථාගතෝ සබ්බ මඤ්ඤිතානං සබ්බ මතිතානං සබ්බ සං අபிසංකාර මමින්කාර මානානුසයානං khයන් විරාගං නිරෝධා ඡාගා පටිනිස්සග්ගා අනුපාදා විමුක්තෝ හෝති කියලා බුදුරජාණන් වහන්සේගේ දැක්ම මොකද්ද කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වච්චගොත්ත ඔබ ඔය කියන කිසිදු දෘෂ්ටියක් මංගාව නැහැ. දෘෂ්ටි සියල්ලම මුලින්ම මම බැහැර කරනලා දැම්මා. නමුත් මගේ මෙන්න මෙහෙම දැකීමක් තියෙනවා. මේ රූපයයි, මේ රූපේ හටගන්නේ මෙහෙමයි, නැති වෙන්නේ මෙහෙමයි. වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයාගේ මේවා අවබෝධ කරගෙන එහි ඇතිවීමත් නැතිවීමත් දැකලා සියලු සංස්කාරයන්ගෙන්, සියලු මඤ්ඤිතයන්ගෙන්, සියලු මම මගේ මගේ ආත්මය ආදී වශයෙන් ගන්න සියලුම කෙලෙස්යන්ගෙන් විරාග වෙලා, නිරෝධ වෙලා, දුරු වෙලා, දුරින්ම දුරු වෙලා, සියලු උපාදානයන්ගෙන් මිදිලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තථාගතයන් වහන්සේ නම් අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරාම ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඵලය පිළිබඳව, මාර්ග ඵලයන් පිළිබඳව දේශනා කරන් පස්සේ ඊට පස්සේ ඔන්න නිවන පිළිබඳව ඊට පස්සේ මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඊට පස්සේ ඒ ටික ඇහුවාම මේ වච්චගොත්ත පිරිවැජිය අහනවා, දැන් තමන් තවත් මේක කිව්වට තේරෙන්නේ නැහැ, අර දෘෂ්ටීන්ගෙන්මයි බලන්නේ. ඒ නිසා අහනවා එවං විමුක්තෝති. ඔය විදිහට සියලු කෙලෙස් වලින්, දෘෂ්ටීන්ගෙන්, මමත්වයන්ගෙන් මිදුණු කෙනා එවං විමුක්තෝති පනපෝ ගෝතමෝ කිං කුහින් උපජ්ජති इति. එබඳු කෙනා කොහෙද උපදින්නේ කියලා අහනවා. උපදින්න තැනක් තියෙන. ඊට පස්සේ උපජ්ජති කෝ වචන උපේති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වච්ච උපදී යන්න නොයේදී. තේනෙහිවෝ ගෝතම නොඋපජ්ජති. එහෙනම් නූපදිනවද? න උපජ්ජති කෝ වචන උපේති. උපදින්නේ නැහැ කියන කාරණාවද නොයේදී. තේනෙහිවෝ ගෝතම උපජ්ජතිද න උපජ්ජති. එහෙමනම් උපදින්නේත් නූපදින්නේත් වේද කියලා අයත් අර දෘෂ්ටීන්ගෙන්ම තමයි අහන්නේ. ඒ කියන්නේ මේ වච්චගොත්තට නැවත මේ විමුක්තිය පිළිබඳව අහන්නේ සත්ව පුද්ගල අදහසින් යුක්තව. ඒ විමුක්ත වූ පුද්ගලයා කියන දෘෂ්ටියෙන් තමයි නැවත ප්‍රශ්න අහන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙක් උපදිනවා කියන කාරණා නොයේදී, කෙනෙක් නූපදිනවා කියන කාරණාව නොයේදී කියලා මේ සත්ව පුද්ගල වලින් අහන ප්‍රශ්නම වැරදි නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේම සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. ඔය කතාවම වැරදි. ඔය කතාව හොම කියන්න එපා කියන වගේ අදහසින් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ මේ වච්චගොත්ත කියනවා මේ ස්වාමීනි මා විසින් ඔබ වහන්සේගෙන් මෙහෙමද විමුක්ත වූ කෙනා උපදිනවද කියලා අහනකොටත් එහෙම කියන්න එපා කියලා. නූපදිනවද කියලා අහනකොටත් එහෙම කියන්න එපා. උපදින්නෙත් නූපදින්නෙත් වේද කියලා අහනකොට එහෙම කියන්නත් එපා කියලා මේ විදිහට ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මාගේ නුවණ මෙතනින් එහා මට තේරෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේගෙන්ම පිහිට බලාපොරොත්තුවෙන් ඔබ වහන්සේ මට නොදැනී ගියා, නොවැටහී ගියා, මෙතනින් එහා මට වැටහෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේට වච්චගොත්ත පිරවැඩිය කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනාව අලංහිතේ වච්ච අඥානාය අලං සම්මෝහාය, මේකට සුදුසුයි ඔබේ නොදැනීමට, ඔබේ මෝහයට සුදුසුයි. කුමක් නිසාද? ගම්බීරෝහයන් වච්ච ධම්මෝ, මේ ධර්මයේ ඊටාම ගැඹුරුයි, දුද්දසෝ දැකීමට අමාරුයි, දුරනුබෝධෝ අවබෝධ කිරීමට අමාරුයි, සාන්තයි පණීතයි අතක්කාවචරයි. මේක තර්කයකින් තමන්ගේ දැනුමකින් අවබෝධ කරගත යුතු එකක් නෙවෙයි. නිපුණෝ පණ්ඩිත වේදිනෝ, නිපුණ වූ මාර්ග ඥානයක් විදර්ශනාවක් උත්සාහයක් ලැබලා නුවණින් යුක්ත වූ නුවණති කෙනෙක් විසින් දැකිය යුතුය. සෝතං දුප්පායෝ අඤ්ඤදිට්ඨිකේන අඤ්ඤ කත්තියේන, මේ කියන වැරදි උපායන්ගෙන් වැරදි අදහස් තියෙන, අන්‍ය වූ දෘෂ්ටියක් තියෙන, අන්‍ය රුචියක් තියෙන, අන්‍ය ශාස්ත්‍රෝරය ඇසුර කරන, අන්‍ය ගෝත්‍රයන් තියෙන අයට මේක කවදාවත් දකින්න පුළුවන් කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ නිවන පිළිබඳව පැහැදිලි කරන්න වච්චගොත්ත පිරිවදියට උපමාවක් දෙනවා. තංකින් මඤ්ඤසි වච්ච සචේතේ පුරතෝ අග්ගි ජලෙය. ඔබ කෙසේ සිතන්නේද? ඔබ හිතන්ද ඔබ ඉදිරියේ ගින්නක් ඇවිලෙනවා නම්, ගින්නක් ඇවිලෙනවා නම් ජානෙයාසිත් තන් අයන් මේ පුරතෝ අග්ගි ජලතිති. ඔබ දකින්නවද දැන් මගේ ඉදිරියේ මේ ගින්නක් ඇවිලෙනවා කියලා ඔබ දකින්නවද කියලා. සචේ මේ භෝ ගෞතම පුරතෝ අග්ගි ජලෙයං ජානෙයං අහං මේ පුරතෝ අග්ගි ජලති. ඔව් ස්වාමීන් වහන්ස, මං ඉදිරියේ මේ ගින්නක් ඇවිලෙනවා නම් මා ඉදිරියේ ගින්නක් තියෙනවා කියලා මම දකින්නවා, දන්නවා. සචේ පන ත්වං වච්ච ඉදින් ඒවං පුච්චෙය. නුඹගෙන් ඇහුවොත් ඔය ඉදිරියේ ගින්නක් තියෙනකොට, ගින්නක් දැල්ලෙනකොට යම් කිසි කෙනෙක් නුඹගෙන් ඇහුවොත් යෝ තේ අයං පුරතෝ අග්ගි ජලති, ඔබ ගාව මේ යම් ගින්නක් ඇවිලෙනවා නම් අයං අග්ගිකින් පටිච්ච ජලති, මේ ගින්න කුමක් නිසාද මේ ඇවිලෙන්නේ කියලා යම් කිසි කෙනෙක් ඇහුවොත් ඔබ ඒවං පුට්ටෝ ත්වං වච්ච කිම්ති ව්‍යාකරේසීති, ඒ විදිහට ඇවොත් ඔබ මේ ඒ පුද්ගලයාට කුමකින්ද උත්තර දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් කරනවා. සචේ මං බෝ ගෝතමෝ ඒවං පුච්චේ, මගෙන් ඒ විදිහට ඇහුවොත් යම් කිසි කෙනෙක් මං යෝ තේ අයං පුරතෝ අග්ගි ජලති අයං අග්ගි කිං පටිච්ච ජලති කියලා. ඉතින් ඔබ ඉදිරියේ ගින්නක් දිලෙනවා නම් මේ ගින්න ඇවිල්ලෙන්නේ කුමක් නිසාද කියලා ඇහුවොත් ඒවං පුට්ටෝ අහං බෝ ගෝතමෝ ඒවං ව්‍යාකර, මාණනි බුදුරජාණන් වහන්සේ මගෙන් එහෙම ඇහුවොත් මං මෙහෙම කියන, යෝ මේ අයං පුරතෝ අග්ගි ජලති, මා ඉදිරියේ යම් මේ ගින්නක් ඇවිලෙනවා අයං අග්ගි තින්න කට්ටුපාදානං පටිච්ච ජලති. තන කොළ දර දඬු ලී ආදී මේවා ප්‍රත්‍ය නිසා, මේවා උපාදාන කර මේවා තියෙන නිසාම මේ ගින්න ඇවිලෙනවා කියලා මම ප්‍රකාශ කරන ඔය පුද්ගලයාට කියලා මේ අග්ගි වච්චකොත්ත කියන. සචේතේ වච්ච පුරතෝසෝ අග්ගි නිබ්බාපේය. ඉතින් ඒ ගින්න ඔබ ඉදිරියේ නිවුණොත් ඒ නිවුණු බව ඔබ දකිනවද කියලා. ජානේයසිතං අයං මේ පුරතෝ අග්ගි නිබ්බුතෝති. එතකොට මේ තාක් ඇවිලිච්චි ගින්න යම් වෙලාවක ඔබ ඉදිරියේ ගින්න නිවුණොත් ඒකද ඔබ දකිනවද? දැන් මං ඉදිරියේ ගින්න නිවුණා කියලා. සචේ මේ බෝතමෝ පුරතෝ සෝ අග්ගි නිබ්බෙයං ජානේයං අයං මේ පුරතෝ අග්ගි නිබ්බුතෝ. ඔව් ස්වාමීනි, මං ඉදිරියේ යම් ගින්නක් ඇවිලිලා නිමුණා නම් මං ඉදිරියේ ඒ තිබුණු ගින්න දැන් නිවුණා කියලා මං දකිනවා ස්වාමීනි කියලා මේ වච්චගොත්ත කියනවා. සචේ පන ත්වං වච්ච ඒවං පුච්චෙයං. ඔහොම තියෙනකොට ඔය විදිහේ ධර්මතාවයක් වෙනකොට ඔබගෙන් යමෙක් ඇහුවොත් මේ විදියට යෝතේ අයං පුරතෝ අග්ගි නිබ්බුතෝ නුඹ ඉද්‍රී යම් මේ ගින්නක් නිවුනානම් සෝ අග්ගි ඉතෝ කතං දිසං ගතෝ ඔබ ඉද්‍රී මේ ගින්නක් නිවුනනම් ඒ ගින්න කුමන දිසාවකට ගියේ කියලා ඇහුවොත් කෙනෙක් පුරත්තිමංවා පස්සෙමංවා උත්තරංවා දක්ෂිණංවා පූර්ව දිසාවට හෝ ගියේද පස්චිම දිසාවට ගියාද එහෙම නැත්නම් උතුරු දිගට ගියාද දකුණු දිගට ගියාද නැගෙනහිර බස්නාහිර දිසාවට ගියාද මේ ගින්න දැන් මෙතන තිබුණු ගින්න කොහාටද ගියේ කියලා කෙනෙක් ඇහුවොත් ඒවන් පොට්ටෝ තවන් වච්ච කින්ති බ්‍යා කරයිසි අන්න එහෙම ඇහුවොත් ඔබගෙන් යම් කිසි කෙනෙක් ඔය ඉදිරියේ යම් ගින්නක් නිවුණා නම් ඒ ගින්න නිවුණු බව ඔබම දැක්කා ඒ දැක්ක මොහොතේ තවත් කෙනෙක් ඇහුවොත් ඔය විදිහට ඔය නිවුණු ගින්න කොහාටද ගියේ කියලා ඇහුවොත් ඔබ මොකද්ද කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ වච්චගොත්තකින් අහනවා ඊට පස්සේ වච්චගොත්ත කියනවා යෝතේ අයං පුරතෝ අග්ගි නිබ්බුතෝ සෝ අග්ගිතෝ කතමං දිසං ගතෝ පුරත්තිමං වා පස්සිමං වා දක්ඛිනා එවං පොට්ටෝ තවං වච්ච කින්ති බ්‍යාකරස් ඊට පස්සේ මොකද්ද ඔබ ඒ විදිහට ඇහුවොත් කියන්නේ කියලා අහනවා ඊට පස්සේ වච්චගොත්ත කියන යෝ මේ අයන් පුරතෝ අග්ගි ජලති අයන් අග්ගි තින්න කටුපාදානං පටිච්ච ජලති සචේතේ වච්ච පුරතෝසෝ අග්ගි නිබ්බාපේයන් ජානේයන් සිතවන් අයන් මේවා පුරතෝ අග්ගි නිබ්බුතෝ සචේමේතෝ ගෝතම පුරතෝසෝ අග්ගි නිබ්බේයන් ජානේයන් අයන් මේ පුරතෝ අග්ගි නිබ්බුතෝ ඊට පස්සේ යම් කිසි ගින්නක් මා ඉදිරියේ තන දඬු කොළ ආදී උපාදාන කරගෙන නිවුණනම් ඒ ගින්න කුමන දිසාවටද ගියේ කියලා ඇහුවොත් එතකොට ඒ අහන්න එහෙම උතුරු දිසාවට ගියාද දකුණු දිසාවට ගියාද කියලා ඇහුවොත් ඒ විදිහට කියන්න සුදුසු නෑ ස්වාමීනි කියලා මේ වච්චගොත්ත කියනවා ස්වාමීනි තින කට්ට උපාදානයේ නිසා යම් ගින්නක් දැවුණා නම් ඒක එතන නිවුණා ඒ උතුරු දිසාවට ගියා යන්න නොයේදී දකුණු දිසාවට ගියා යන්න නොයේදී කියලා වච්චගොත්තම ඒ අර උපමානුසාරයෙන් කියන හොඳයි එතකොට ඒ විදිහට අග්ගවච්චගොත්තම උත්තර දෙනවා දැන් මේ ප්‍රශ්නේ දැන් මෙතන ශාසනයේ මේ බුදුරජාණන් වහන්සේ ධර්මයන් විස්තර කිරීමේ වටිනා ක්‍රමයක් යම් දෘෂ්ටියකින් යුක්ත යමකින් බැසගෙන යුතු කෙනාට ඒ බැසගත්තු දෘෂ්ටි අයින් කරන්න අපේ අදහසක් අපේ අදහස සත්‍ය වුණත් ඒක කිව්වා කියලා එහෙම දෘෂ්ටියෙන් ඉන්න කෙනාට ඒ දෘෂ්ටි අයින් කරගන්නේ නැහැ ඒ නිසා ඒක සත්‍යද අසත්‍යද කියන එක ඔහු තුලින්ම කියවන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අනුගමනය කළා. අන්න ඒ ක්‍රමේ තමයි මෙතනදී මේ වච්චගොත්තගේ දෘෂ්ටි අයින් කරන්න යොදාගත්තේ. දැන් අර උපමා අනුසාරයෙන් ඒ ප්‍රශ්න අහලා අහලා උත්තරෙත් ඔහුගෙන්ම ගත්තා. වච්චගොත්තෙම ගත්තා ඒ ප්‍රශ්නෙට උත්තරෙත් ඔහුගෙන්ම. උත්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ. උත්තරෙත් ඔහුගෙන්ම ගත්තා. අන්න ඒ වගේ තමයි මේ උපමාව අනුසාරින් එයාට හොඳට තේරුණා මේ ගින්න කියන එක යමක් ඉදිරියේ දිලෙනව නම් මේ ගින්න යම් වෙලාවක ප්‍රත්‍ය නැතිවීමෙන් දර දඬු නැතිවීමෙන් නිවුණා නම් ඒ නිවුණු ගින්න පිළිබඳව මේ නිවුණු ගින්ද උතුරු දිසාවට ගියාද දකුණු දිසාවට ගියාද කියලා කෙනෙක් ඇහුවොත් එහෙම කියන්න සුදුසු නැහැ කියන එක වච්චගොත්තම කිව්වා අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒව මේව කෝ වච්ච යේන රූපේන තථාගතං පඤ්ඤාපය මානෝ පඤ්ඤාපේය තං රූපං තථාගතස්ස පහීනං උච්චින්න මූලං තාලවත්තු කතං අනභව කතං ආයතින් අනුප්පාද ධම්මං රූපසංකා විමුක්තෝ කෝ වච්ච තථාගතෝ ගම්භීරෝ අප්පමේයෝ දුප්පරියෝගෝ සේයතාපි මහා සමුද්දෝ උප්පජ්ජතින උපේති කියලා වච්චගොත්ත පිරිවැජ්‍යාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය වගේ යම් රූපයකින් සත්වයා තථාගතයන් වහන්සේ පනවනා මේක තථාගත කියන වචනේ මේ සත්වයා කියන අදහසටත් විවහාර කරනවා. මෙතන ඒ අදහස කිව්වේ ලෝකයා රූපයකින් සත්වයා පනවනවා. ඒ රූපය තථාගතයන් වහන්සේට ප්‍රහීනයි. මේ රූපයක් අරමුණු කරගෙන මේ ස්ත්‍රිය පුරුෂය සත්වයාය පුද්ගලයාය නැනවතාය බාලයාය හතුරාය මිතුරාය කියලා සිර වර්ධන ගුණ වර්ධන ආදී වශයෙන් රූපයකින් සත්වයා පනවනවා. ඒ රූපය තථාගතයන් වහන්සේ අවබෝධ කරගෙන දැකගෙන ඒ රූපය පිළිබඳව ඇති සියලු දෘෂ්ටි සම්පූර්ණයෙන්ම අයින් කරලා රූපය අවබෝධ කරලා රූපය පිළිබඳ යම් කෙලෙසයක් තියෙනවා මේ සියල්ලෙන්ම නිවුණා. රූප බුදුරජාණන් වහන්සේට ඒ රූපය පිළිබඳව උපාදානයක් නැහැ. ඉතින් ඒ රූපය අවබෝධයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ නුවණ මහා සාගරය වගේ ලෝක සත්වයා රූපේ හේතු කරන නොයේ පැනවීම කරනකොට ඒ රූපයෙන් තථාගතයන් වහන්සේ මිදුණා. ඉතින් ඒ නිදහස් වුණා. ඒ වගේම වේදනාව කරන කොටගෙන ලෝකයා සත්වයා පනවනවා. සංඥාව කරන කොට සංකාරය කරන කොට විඥාණය කරන කොටගෙන ලෝකයා සත්වයෝ මේ රූප වේදනා සංඥා සංකාර විඥාණයන් කෙරෙහි ඇති මුලාව නිසා අඥානේ නිසා මේවා පදනම් කරන ලෝක මේ ලෝකයා අසුතවත් කෙනා නොයෙක් දුෂ්ටි සත්වයෝ අදහස් ඇති කරගෙන නොයෙක් දේවල් කතා කරනවා. ඉත සත්ව පුද්ගල අදහස් ඇති කරගෙන තියෙන මේ ස්කන්ධ පහ නොදැනීම නිසාම. ඒ නිසා මේ ස්කන්ධ පහ පිළිබඳව දැනගත්තු කෙනාට අර කියන සත්ව පුද්ගල අදහසින් අහන සියලු දෘෂ්ටීන් අයින් වෙනවා. ඒ නිසා මේ සත්වයා කියන කතා අදහසින් යුක්ත අහන ප්‍රශ්න සියල්ලම වැරදි. සත්වයා මරණින් මත්තේ උපදිනවා, සත්වයා මරණින් මත්තේ උපදින්නේ නැද්ද කියලා, උපදින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්ද කියලා මේ සත්ව අදහසින් අහන සියල්ලම විනාශ වෙලා ගියා. ඒ නිසා කෙනෙක් ওই සත්ව පුද්ගල අදහසින් ප්‍රශ්නයක් අහනවා නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් උත්තර දුන්නු කෙනාමයි වැරදින්නේ, ඒ දුන්නු කෙනාමයි දොස් සහිත වෙන්නේ. කුමක් නිසාද? මේ සත්ව පුද්ගල අදහසින් අහන ප්‍රශ්නෙම වැරදි නිසා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කෙලින්ම සත්වයා මරණින් මතු උපදිනවාද කියලා උපදිනවා හෝ උපදින්නේ නැහැ හෝ කියලා කියන්නේ නැතුව එහෙම අදහසක් මාතුල නැහැ. එහෙම අහන්න එපා ඔබ කියලා මේ ප්‍රශ්නෙම ප්‍රතික්ෂේප කරන්නේ ඔන්න ඔය අදහස නිසායි. ඉතින් ඒ විදිහට මේ කතාවේ අපිට සඳහන් වෙන්නේ මේ නිවන පිළිබඳව අපිට එයි මතු කරලා දෙන වටිනා අදහසක් තියෙනවා. මේ නිර්වාණය කියලා කියන්නේ මොකද්ද? මෙතෙක් අපි දැනගෙන හිටපු මේ සියලු සත්ව පුද්ගල අදහස් සදාටම නිවී යෑම. ඒ වගේම මේ සත්ව පුද්ගල අදහස් බැසගෙන තියෙනවන යම් ස්කන්ධ ටිකක තුළ මේ ස්කන්ධයන්ද සදාටම නැවත නූපදින ස්වභාවයට පත්විය. එතකොට නිරෝධයේ අනුප්පාද නිරෝධය කියලා සඳහන් ගන්න යන්නේ තෙන්ටයි. එතකොට මේ අනුප්පාද නිරෝධය තමයි නිවන වෙන්නේ. එතකොට මේ නිවන නැවත යමක් හටගන්න තියෙනවා නම් හටගන්නා තියෙන හේතුව අයින් කිරීම නිසා නැවත ඒ ස්කන්ධයන් හට නොගන්න තත්වයකට පත්වෙන එක තමයි මෙතන වෙන්නේ. එතකොට අපි නිවන කියලා මොනවා හරි යන ශ්ලෝකයා යන තැනක් හෝ ප්‍රාකාරයක් හෝ ප්‍රසාදයක් හෝ මේ සත්‍ය හෝ නිවන් දකින්නවා කියලා එකතු වෙන තැනක් හෝ දෙයක් තියනවා නෙවෙයි. ඒ නිවන කියලා කියන්නේ මේ ස්කන්ධයන්ගේ සහ මුලින්ම නිවීම කියන ධර්මතාවය, නිරුද්ධ වීම. එතකොට ඒ මාර්ගඵල සිත්වලට අරමුණු වෙන නිවන මේ සංකත ධර්ම එකක්වත් නෙවෙයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට නිවන කියලා මොනවා හරි දෙයක් ආලෝකයක්, සැහැල්ලු බවක්, එහෙම නැත්නම් රූපයක්, වේදනාවක් හෝ සැපක්, සැනසෙල්ලක් කියලා මොනවා හරි දෙයක් දැනෙනවා නම් ඒ හැම දෙයක්ම සංකත ධර්මයක්. පත්යෙන් හටගත්තුද ඒ එකක්වත් නිවන නෙවෙයි. එහෙනම් නිවන කියලා කියන්නේ තමන් මේ සංකතයන් අරමුණු කරන එක, ඒ කියන්නේ සංස්කාරයන්, රූප ආදී ධර්මයෝ අරමුණු කරන එක හිත නතර වෙලා මේ රූපය, වේදනාදී ධර්මයන්ගේ නිරෝධය, නිවීමට හිතපත් වෙන බව. මේ සියලු වේදනා, සංඥා, සංකාර, විඥාන තමන් මේ හිතන බව, විඥානීයද නිරුද්ධ වෙලා යන බව, සංසිඳිලා යන බව තමන්ට මේ මාර්ග සිතකින් ඵල සිතකින් අත්දකින්න ලැබෙනවා. මේ නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් මේ තාක් ඇති බවට හම්බෙච්චි වැටහීම අයින් වෙලා මේ හටගත්ත දේ නිවිලා යනවා නිරුද්ධ වෙලා යනවා කියන නුවණක් අති විශේෂ සුවිශේෂී නුවණක් ඔහුට පාළ වේ. අන්නේ දැක්ම නිසාම මේ තාක් තමන් හිතාගෙන හිටපු අර නিত্য ආත්ම සාස්වත ඒ වැරදි දෘෂ්ටි සාමෙමීම නැති වෙලා යනවා. ඉතින් අන්න ඒ එතෙන්ට තමයි මේ සියලු දේවල් තියෙන්නේ. ඒ නිරෝධය පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිරෝධය පිළිබඳව අපිට පෙන්වන්න තියෙන්නේ අපි දන්න දේවල්ගේ නැති බව මිසක්. යම් ඒ වගේ උපමාවකින්වත් පෙන්වන්න පුළුවන්කමක් නැහැ. නිවන කියන එක මේ සංකත ධර්මයකින්වත් පෙන්වන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාන් වහන්සේ තව තැනක දේශනා කරන මේ විදිහට අත්ති බික්කවේ තද ආයතනයක් මහන්නේ මේ ආයතනයක් තියෙනවා. නේව පටවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානංචායතන විඥානංචායතන න ආකින්චඤ්ඤායතන න නේව සංඥානා සංඥායතන ලෝකෝ න පරලෝකෝ අයං ලෝකෝ අනම් පරලෝකෝ උබෝ චන්දිම සූර්යං තත්‍රාපහං බික්කවේ නේව ආගති වදාමි න ගති න තිට්ටං න චුතින් න උප්පත්තිං අප්පතිට්ටං අප්පවත්තං අනාරම්භන මේතං ඒසේවන්තෝ දුක්ඛස්ස කියලා බුදුරජාණන් වහන්සේ නැවත්තත් මේ උදාන වාක්‍යයක් හැටියට මේ නිවන පිළිබඳව අර්ථ දක්වලා තියෙනවා. මේ නිවන කියන මේ ආයතනයක් සත්‍ය වශයෙන් තියෙනවා. එහි මේ කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ දේවල් නැහැ. රූප ස්වභාවයක් නැහැ. එතන මේ ආකාශංජායතන විඥානංචායතන ආදී අරූප ධර්මයෝ එතනක් නැහැ. ඒ වගේම මෙලෝ පරලෝ කියලා එකකුත් එතන නැහැ. ඒ වගේම එහි මේ චන්දිම සූර්ය ඊර හඳ තාරකා ආලෝකය නැහැ. එතන එතෙන්ට පැමිණීමක් එතනින් නැතිවීමක් ගතින් ආගතින් එතනින් චුතවීමක් ප්‍රතිසන්දි ලැබීමක් එතන පහළවීමක් කියලා මේ සියල්ලම ඒ නිවන කියන ධර්මතාවය තුල නැහැ. ඒ නිසා නොපවත්නා බව යමක් අරමුණු නොවන බව ඒ වගේම අසංකත බව යමක් ප්‍රත්‍ය නොකරන බව කියන ස්වභාවයක් එතන තියෙනවා. අන්න ඒ ස්වභාවය තමයි මේ සියලු දුක් සැවීමේ සියලු දුක් නිවීමේ සදාතනික තැනක් තියෙනවා කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හොඳයි අද්දීදී මේ අන්න ඒ වගේ මේ නිවන පිළිබඳව අපි දැනගත යුත්තේ මේ සංකත ධර්මයන්ගෙන් පහළ නොවන තැන. සංකත ධර්මයන්ගේ ප්‍රත්‍ය සහමුලින්ම නිරුද්ධ වෙච්ච තැනක් තමයි මේ නිර්වාණය පිළිබඳව අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් එතකොට ඒ නිවන පිළිබඳව පැමිණෙන්න නම් අපි අර කියපු උතුම් වැඩපිළිවෙළවල් වල සම්මාදිට්ඨිය සත්පුරුෂයන්ගෙන් අහගෙන සීලක පිහිටලා සමාධිය වඩලා මේ විදිහට කෙනෙක් ක්‍රමානුකූලව ආපු වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ස්කන්ධයන්ගේ නිවීම කියන එක ඇති වෙන්නේ. එබඳු ස්කන්ධයන්ගේ නිවීමට නම් නිරෝධයට නම් ඒ ස්කන්ධයන්ගේ හටගන්න ප්‍රත්‍ය නැතිවීමක් අවිද්‍යාවගේ තණ්හාවගේ නිරෝධයක් විය යුතුයි. එනං ඒ අවිද්‍යාව තණ්හාව දුරු කරන්න නම් එබඳු ආකාරයේ සුවිශේෂී ඥාන පරම්පරාවක් දියුණු කර ගැනීමෙන් ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් දියුණු කර ගැනීමෙන්මයි ඒ සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක පිළිබඳව අපි තවත් තියෙනවා නම් කතා කරමු. මම මේ මෙතනින් අපේ දේශනාව අවසන් කරනවා. මම අද වැඩි කාලයක් තියෙනවා. මොකද මේ අපේ දේශනා මාලාවේ අවසාන දේශනාව නිසා මෙතනින් එහා මේ දේශනාව මම මේ දේශනා මාලාව නැවත කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ තුල මේ දැන් කතා කරපු දේ පිළිබඳව හෝ එහෙම නැත්නම් මේ දක්වා ඔබ කරපු දේවල් උගක් දේවල් දැනගෙන ඉන්න දේවල් පිළිබඳව හෝ විදර්ශනා ඥානයන් භවනා ඥානයන් පිළිබඳව කතා කරන්න මම වැඩි කාලයක් තියලා මේ ඉන්න අයට ඒ පිළිබඳව භවනා අත්දැකීම් හරි කමන්නේ කතා කරලා සාකච්ඡා කරලා අපිට මේ අවස්ථාවේ විසඳ ගන්න ඒවා මතු කර ගන්න අවස්ථාව ඉඩකඩ සලසා දෙනවා. ඉදිරි කාලයේදී මම දින කීපයක් වෙනත් තැනකට යනවා මේ පොඩි වැඩසටහනක් සඳහා. ඒ නිසා මම නැවත වැඩසටහන පවත්වන වේලාවක් පිළිබඳව මං දැනුම් දෙන්නම්. ඒක අපේ මහත්තයා පබ්ලිෂ් කරලා ඒක මේ ඇත්තන්ට දැනුම් දෙයි මේ වස් කාලය නිසා. ඉතින් ඒ නිසා ඔබට ඒ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ වහගන්නත්, ඊට පස්සේ මේ වෙලාවේදී තවත් නොදන්නා දේවල් පිළිබඳව කතා කරන්නත් ඉඩ අවකාශ සලසලා මගේ දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ වහන්සේ අදගත්තත් මේ විස්තරයේදී තථාගත කියන මේ වචනේ ඒක සත්‍යය කියලා සමහර තැන්වල සඳහන් වෙනවා කොහොනේ ස්වාමීන් වහන්සේ? දැන් බුද්ධ ජාති ත්‍රිපිටක මාලාවේම ඕන තැනක මේ චතුස්කෝටි ප්‍රශ්නේ හරි ඒ වගේ සඳහන් වෙන තැන්වල අර විස්තර වෙනකොට එතන සත්‍ය කියනකොට මාප්‍රාණ සත්තු හරි මාප්‍රාණ තයන්නේ තියෙනකල අර නැත්තම් පාලියට සත්‍යය කියන එකට නිකන් අල්තයන් වගේ සම්බන්ධ වෙන. ඊට වැඩිය මේ ඒ තැන්වල හැමතැනම තියෙන මාප්‍රාණ තයන්නේ. එතකොට එතන මේ සත්‍ය සිංහල පරිවර්තනේ සත්‍ය කියලා දැම්මට එතන ඒ කියන සත්‍ය කියන එකයි තථාගත කියන එකයි දෙක එක විදිහට එද තියෙන. එතකොට එතන ඒක වෙනසක් තියෙනවා වගේ නේද සම්මානස?
ඔව් එහෙම තියෙනවා. දැන් සත්‍ය ඒක එහෙම තියෙනවා. දැන් බුදු තථාගතයන් වහන්සේටත් සත්‍ය කියලා කියනවා. එතකොට දැන් ඇත්තටම මේ සත්‍ය ශාස්ත්‍රූ කියන එකනේ. එතන සත්‍ය කියන එක ශාස්ත්‍රූ වහන්සේ කියනවත් අදහස් කරනවා. එතකොට ඒ ශාස්ත්‍රූන් වහන්සේට මේ සත්‍ය කියන එක කිව්වොත් එතන ඇත්තටම මහ ප්‍රාණ තමයි එන්න ඕනේ. අනිත් එක දැන් සත්‍ය කියන එක තව පාත්‍ර අදහස් ටිකක් තියෙනවා. ආයුධයට සත්‍ය කියලා කියනවා. සත්වයා කියනට සත්‍ය කියලා කියනවා. එතකොට මේ ආයුධය කියන එකට. ඉතින් එතකොට අපි ඒ අදාළ තැනදී ඒකේ අර්ථය ගන්න ඕනේ. නමුත් අටකතාවල හා ඇතැම් සූත්‍රවල තියෙන දේශනාව ඇතැම් සූත්‍ර දිහා බැලුවහම පේනවා මෙතන මේ ශාස්ත්‍රුන් වහන්සේ කියන අදහස මේ වචනෙට ගත්තොත් ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ගත යුත්තේ මේ අර්ථය කියලා එහෙම ඒකට අර්ථය ගලපා ගත යුතු තැනුත් තියෙනවා. නමුත් අටකතාවල එහෙමත් ඔය සඳහන් කරලා තියෙනවා මේ ඒ කාලේ මේ ශාස්ත්‍රුන් වහන්සේටද මේක ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඒ වගේම ඇතැම් වෙලාවට මේ ආනන්ද ස්වාමීන් වහන්සේටත් ඒ නමින් ආමන්ත්‍රණය කරලා තියෙනවා මේ සත්‍ය කියන වචනේ. මේ එතකොට ඒ වගේ තථාගතෝ කියන වචනේ සෝරු තථාගතෝ කියන එක. එතකොට තථාගතෝ කියන එක එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියන අර්ථයනොත් ඇතැම් වෙලාවට මේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇතැම් ඔය ප්‍රශ්න අහන කොටත් ඒ විදිහට ආමන්ත්‍රණය කරපු තැන් තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ තින් විවිධ විදිහට මේ තථාගතෝ කියන එක පිළිබඳව කතා වෙලා තියෙනවා. අපි කියමුකෝ මේක බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙරම තිබුණු ලෝකේ සම්මත කතාව. එතකොට ඒක දිහා බලනකොටත් අපිට ගන්න පුළුවන් මේ වචනය සාමාන්‍ය මේ විවහාරයේ සත්වයා කියනවත් පාවිච්චි කරලා තියෙනවා කියන එක.
බොන්ටි ස්වාමීන් වහන්සේ මේ ඒක දීමේ මම හිතේ කටුකුරුන් ස්වාමීන් වහන්සේ වගේ වෙනම කාරණේ මේක දි මම අහුවා මේ ඒ ඕන ඒ කාලේ තිබිච්ච ආගම්වල අර උතුම්ම தත්වයට පත් වෙච්ච කෙනා ගැන අදහස් කරන වගේ දෙයක් කියලා නැත්තම් දැන් අපි නිකන් සත්වයා කියලා ගත්තොත් අර මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද ඒ විදිය ගත්තොත් ටික අර මේ වෙනස් සිද්ධි අදහසකුත් දෙන්න පුළුවන් ගතියක් තියෙනව නේද කියලා හිතෙනවා.
එතකොට මේ සාමාන්‍ය පොදු අදහසකින් යත් දැන් අපි කියමුකෝ උපජ්ජති තථාගතෝ පරම්මරණාති. එතකොට තථාගතයන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද කියලා ඇහුවොත් එතකොට දැන් මේ කෙනෙක් ලෙස මේ තථාගතයන් වහන්සේ ගැනමද මේ අහන්නේ? නෑ. එතකොට මේ තථාගත කියන වචනෙන් අදහස් කරේ මේ ඒ පුද්ගලයා අදහස් කරලා තියෙන මේ සත්වයා කියන අදහසෙ කියලා එහෙම අර්ථයකුත් ගන්න පුළුවන්. නමුත් ඉතින් එතන අහන්නේ මේ දැන් ඔය අහන කිසි කෙනෙක් මේ නිවන පිළිබඳව දන්නේ නැහැ. ඒ වගේම මේ ඒ අය කවදාවත් මේ සදාතනික වූ මේ ස්කන්ධයන්ගේ නිරෝධයක් තියෙනවා කියන එක දන්නේ නැහැ. ඔවුන් මේ විමුක්තිය හැටියට සඳහන් කරෙත් මේ සත්වයා කියන කෙනා යම් තැනක් තියෙනවා එතෙන්ට ගිහාම සාස්වතයි ස්ථිරයි එතෙන්ට යන කෙනා අය නැවත වෙනස් වෙන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. එතකොට ඒ අදහස ඕ ඉන්නේ මේ ස්කන්ධයන්ගේ නිවීමක් පිළිබඳ නෙවෙයි සත්වයාගේ. එතකොට මේ සත්වයා සාස්වතයි. එහෙම නැත්නම් සත්වයා උච්ඡේදයි. එහෙම නම් සත්වයා මරණින් මත්තේ උපදිනවා. සත්වයා මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා මෙන්න මේ හැම වෙලාවෙම මේ අන්‍ය තීර්ථකයෝ අන්‍ය ලබ්ධිකයෝ කතා කරමේ මේ තථාගත වචනෙන් කතා කරා. එයාලා කතා කරේම මේ ඒ සත්ව කියන අදහස තුල ඉඳගෙන. එයාලා කවදාවත් මේ සත්ව අදහසෙන් බැහැර වුණේ නැහැ. ඒ නිසා තමයි මේ සත්ව අදහසෙන් විරුද්ධව කතා කරනකොට මෙයාලට ප්‍රශ්නයක් වුණේ. තිබුණු ශ්‍රද්ධාවක් නැති වුණේ. ඒ මේ තාක් අපි මේ සත්‍යයි කියලා දැනගෙන හිටියේ මේකක් නේ කියන එක. ඉතින් ඒ නිසා මේ ඒක අපි හොඳට නුවණින් කල්පනා කරලා බැලුවොත් එහෙම අදහසක් කතා කරන්න බැරි කමක් නැහැ. මොකද ඒ අනිත්‍ය තීර්ථයකෝ මොකද ඒයින් විරුද්ධව කවදාවත් කතා නොකරන නිසා. ඉතින් ඒ නිසා දැන් අපි කියමුකෝ කෙනෙක් සත්වයා මරණින් මත්තේ උපදිනවද උපදිනවා කියන අදහසෙන් උපජ්ජති තථාගතෝ පරම්මරණාති. මොකද යම් කිසි කෙනෙකුට අදහස් තියෙනවා තථාගතයෝ මරණින් මත්තේ උපදිනවා කියලා. එතකොට එහෙම දෘෂ්ටියක් තියෙනවා. එතන එයාට දෘෂ්ටිය තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ මරණින් මත්තේ උපදිනවා කියන එකට නෙවෙයි මේ සත්වයා මරණින් මත්තේ උපදිනවා කියන අදහසටයි තියෙන්නේ. ඒ අදහස තමයි එයා අර වචනින් ප්‍රකාශ කරලා තියෙන්නේ කියන වගේ අර්ථයක් ගන්න පුළුවන්. නමුත් ඒකයි අටකතාවල එහෙමදු අර්ථයද මෙතෙන්ට කියන්න පුළුවන් කියන කතාවක් අටකතාව විග්‍රහ කරලා තියෙන්නේ. නමුත් මේ අර්ථ දෙකම තියෙනවා කියන එක ඉතින් අපි දැනගන්න ඕනේ. එතනට ඒ අදාළ ඒ ධර්මයට අනුව සුදුසු අර්ථය අපි ගලපා ගන්නත් කල්පනාකාරී වෙන්න ඕනේ. හොඳයි මහත්තයා.
ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ අර අට කතාවේ විස්තර කරනකොට මාර්ග චිත්ත වීති විස්තර කරනකොට එතනදී එක අවස්ථාවක් සඳහන් වුණා. ඵලසිත එකවරක් ඇති වෙන අවස්ථාවක්. ඒක සාමාන්‍යයෙන් අපි දැනට ඉගෙනගෙන තියෙන චිත්ත වීතියට ඇතුළත් නැහැයි කියලා හිතෙන සම්මාසික පරිකරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ වුණාම ඊට පස්සේ මාර්ගසිතත් ඵලසිත දෙකක් ඇති වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට පරිකර්ම කියන එක පහළ නොවනොත් තික්ක ප්‍රඥේ අවස්ථාව ගත්තොත් එතනදී ඵලසිත තුනක් ඇති වෙනවා. එතකොට සමහරවිට කොතනද ඔය ඵලසිත එකක් ඇති වෙනවා කියන එක සඳහන් වෙන තැනක් තියෙනවද සමහරවිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ඔව් ඒකේ මහත්තයා මේ අට කතාව කියලා මේ ආචාර මතයක් හැටියට තමයි අට කතාවෙම ගෙනල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇතම් කෙනෙකුට මේ අතන අපි කියමු අනුලෝම සිත් හතරක් පහළ වුණොත් එතකොට අනුලෝම සිත් තුනක් අපි අනුලෝම සිත් තුනක් පහළ වුණොත් හතරවෙනි එක ගෝත්‍රභූසිත පස්වෙනි එක මාර්ගසිත හයවෙනි එක ඵලසිත ඵලසිත දෙකක් ඊට පස්සේ යම් කිසි කෙනෙකුට අනුලෝම සිත් හතරක් පහළ වුණොත් කියලා අදහසක් ගෙනල්ලා එහෙම අවස්ථාවල මේ ඵලසිත එකක් පහළ වෙන්න පුළුවන් කියලා ආචාර්ය මතයක් තමයි එතන ඉදිරිපත් කරලා තියෙන්නේ අට කතාවේ ආචාර්ය මතයක් හැටියට. එහෙම අදහස් තියෙනවා. ඉතින් ඕක බුදුගෝස ස්වාමීන් වහන්සේත් ඔය විසුද්ධි මාර්ගයේ මට මතක හැටියට ඒක හැබැයි බැහැර කරනවා. නමුත් මෙන්න මෙහෙම ආචාර්ය මතයකුත් තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. එදා මං සමහරට මේක කිව්වද දන්නේ නැහැ. ඒ කිව්වෙත් මෙන්න මෙහෙම දෙයක් ධර්මයේ නෙවෙයි අට කතාවේ ආචාර්ය මතයක් වශයෙන් තියෙනවා කියලා. ඉතින් ඒක ඇත්තටම විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. මේක එච්චරම හරය කොට ගත යුතු කාරණාවක් නෙවෙයි. නමුත් මෙහෙම අදහසකුත් කියලා තියෙනවා කියන එකක් සඳහන් කරලා තියෙනවා මේ විසුද්ධි මාර්ගයේ.
අන්දමයි ස්වාමීන් වහන්සේ එතෙන්දී අර අනුලෝම සිත් කියලා කිව්වේ ඇත්තම පරිකරම උපචාර අනුලෝම කියන ඒ තුනටම අදාළවනේ.
ඔව් ඔව්. එතකොට කෙනෙකුට අනුලෝම සිත් තුනට අදාළව දැන් අපි සාමාන්‍ය දැන් අභිධර්මයේ කතා කියන එකේ මේක කියන්නේ නැහැ. එතකොට අභිධර්මයේ සඳහන් වෙන උගන්වන ඔය ඵල මාර්ග ඵල සිත් සඳහන් වෙනකොට මේ ඵල සිත් එකක් පහළ වෙනවා කියන කතාව කියන්නේ නැහැ. නමුත් මෙහෙම අදහසක් ඉදිරිපත් කරලා තියෙන එක තමයි අර විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙන්නේ.
අහන්න තමයි සබ්කමාණිපේ.
සමතරන් සර්ණයි.
ඔව්.
සමෙන් දැක්ක චිත්ත වීති වලට සම්බන්ධවම සාමාන්‍යයෙන් තදාරම්මන 1 2 කියලා ওই ජවන සිත් වලට පස්සේ ඇති වෙන සිත් දෙකක් ගැන සඳහන් වෙනවා සර්ණවහන්ස.
ඔව්.
ඇත්තටම මොකද්ද මේ දෙකේ කාර්යය සර්ණවහන්ස? ඒක පොඩ්ඩක් මේකට අදාළව දන්නේ නැහැ. නමුත් පොඩ්ඩක් මතක් කරමු කියලා හොඳයි සර්ණවහන්ස.
එතන තදාලම්බන තන් ආලම්බනං තදාලම්බනං කියලා අර ජවණයෙන් ගත්ත අරමුණම නැවත අරගෙන ඒකේ විපාක වශයෙන් පහළ වෙන බව තමයි සඳහන් වෙන්නේ. ඕකාරියට අර යෝකානි ස්වාමීන් වහන්සේගේ පොතේ සඳහන් වෙනවා. දැන් අර චිත්ත වීතිය හඳුන්වනකොට මේ අඹ ගහක අඹපලයක් උපමා කරලා පෙන්නනවා මේ චිත්ත වීතිය යන්නේ මෙහෙමයි කියන එක. එතකොට ඒ විදිහට යම් කිසි කෙනෙක් වැටුණු අඹ ගෙඩියක් කාලා රස විඳලා දැන් ඒක කාලා ඉවරයි. ඊට පස්සේ නැවත ඒ රසය තලු මරමින් අත්විඳිනවා වගේ දෙයක් තමයි මේ තදාලම්බණයෙන් වෙනවා කියලා කියන්නේ. අර ජවණින් අරමුණ අරගෙන ඒක හොඳට අරමුණ ගත්තාන් පස්සේ එතකොට අරමුණ හොඳට පැහැදිලිව ගත්ත අරමුණ වල තමයි මේ තදාරම්භණේ පහළ වෙන්නේ. ඒත් ඒ මාර්ග සිත්වල ඊට පස්සේ මොනවාද රූපාවචර අරූපාවචර සිත්වල මේ තදාරම්භණ නැහැ. තදාරම්භණ තියෙන කාමාවචර සිත්වල පමණයි. මොකද මේ අරමුණ අර ලෝභයෙන් දැඩිව ගන්න බව ආදී මේවා මේ කාම ලෝකයේ තියෙන ධර්මතාවය. ඒ නිසා කාමාවචර සිත්වල පමණයි මේ තදාරම්භණ පහළ වෙන්නේ නියමයක් වශයෙන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඒ කාමාවචර සිතක් යම් අරමුණක් අරගෙන පහළ වුණාම ඒ අරමුණ හොදාකාරව ඒ අරමුණේ සතුටු වුණොත් ඒ අරමුණ හොදාකාරව දැනගත්තොත් ඒ ජවණින් ඒ දැනගත් අරමුණම විපාක වශයෙන් ඒ අරමුණම අරගෙන පහළ වෙන සිතක්. ඒක කුසල් සිතක් නෙවෙයි, කර්ම සිතක්, ක්‍රියා සිතක් නෙවෙයි, විපාක සිතක් වශයෙන් මේ මොහොතේ පහළ වෙන හිතක්. ඒකේ සඳහන් වෙලා තියෙන අපි සරලව කිව්වොත් අර අරමුණම තලු මරමින් රස විඳින් වශයෙන් පහළ වීමක් වගේ තමයි එතන මේ තදාලම්බන සිත කියලා සඳහන් වෙලා තියෙන්නේ.
ප්‍රශ්නයක් අහන්න ස්වාමිනාංශ. මේ ස්වාමිනාංශ දැන් චිත්ත වීති වලින් හරි නැත්නම් අභිධර්මයේ විස්තර වෙනවද ස්වාමිනාංශ? රහතන් වහන්සේ කෙනෙක්ගේ පටිච්චසමුප්පාදයක් ගැන නැත්නම් ඒ රහතන් වහන්සේ කෙනෙකුත් ඇසින් රූපයක් දකිනවා නම්,
ඔව්.
ඒතකොට එතන වෙන පටිච්චසමුප්පාද ක්‍රියාවේ හරි මොකක් හරි සඳහන් වෙනද? මොකද දැන් එක විදිහකට දැන් සලායතන නිරෝධය කිව්වම,
ඔව්.
රහතන් වහන්සේ හැම වෙලාවෙම ඒ සලායතන නිරෝධ කියලා ආයතන පරිහරණය කරන්නේ නැද්ද? දැන් ඇස් වලට හැම රූපකම මේක දැනගන්න ඕනේ. ඒතකොට දැන් අර දැන් වේදල සූත්‍රය වගේ තියෙනකොට කියන්නේ රහතන් වහන්සේගේ නිරෝධ සමාපත්තියට සමවැදුණුම ඉන්ද්‍රියන් බොහොම මේ ප්‍රසන්නව තියෙනවා කියනවා. ඒ එතනදී පේන්නේ නැතුන අතර එතන ඉන්ද්‍රියක් ගැන කියනවා. ඒතකොට අභිධර්ම එක තැනක තියෙන ආයතන ඉන්ද්‍රිය ඔක්කොම කියන්නේ එකම අර්ථයෙන්, ඒ කියන්නේ එකම අර්ථයෙන් තියෙන විස්තරය කොහොමද? ප්‍රසන්නව එතන මේ සලායතන කියලා ගන්නකොට ප්‍රතින්දේ ඒකම නිබුද්ධ වෙන්නේ. එහෙම නැත්නම් පටිච්ච සම්පදායක් කියනවා නම් කොහොමද ඒක යෙදෙන්නේ?
හා ඔය ටික හොඳ ප්‍රශ්නයක්. ඉතින් මෑත කාලී යෝග පිළිබඳව යම් යම් කතාවල් හා අදහස් තියෙන ප්‍රශ්නයක්. මට මේ නිර්වාණය පිළිබඳව කතා කරනකොට ඕක කතා කරන්න තිබුණු එක මං ඒක කතා කරේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී ප්‍රශ්නයක් වශයෙන් ගත්ත නිසා මම ඒක කතා කරන්නම්. දැන් නිර්වාණය කියන එක අපි කියමුකෝ දැන් ඔය රහතන් වහන්සේ. එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ සම්පූර්ණ ආශ්‍රවයක් ක්ෂය කරලා සියලු ස්කන්ධ ආයතන නිරුද්ධ වෙච්චි උතුමන්. එහෙම නැත්නම් සලායතන නිරෝධය කරපු උතුමන් වහන්සේ නමක් තමයි රහතන් වහන්සේ කියන්නේ. එතකොට ඒ නිවන සම්පූර්ණයෙන්ම අඩුවක් නැතු දැකපු උතුමන් වහන්සේ නම. එතකොට නිවන කියන එක කොටස් දෙකකට බෙදෙනවා, අනුපදිශේෂ නිර්වාණ ධාතු හා සෝපදිශේෂ නිර්වාණ ධාතු කියලා. එතකොට සෝපදිශේෂ අනුපදිශේෂ කියන මේ නිර්වාණ ධාතුව පිළිබඳව අපිට පෙළේම කුද්දකනිකායේම සඳහන් වෙනවා. ඒක පිළිබඳව බුදුරජාණන් වහන්සේම දේශනා කරන සූත්‍රයක් නිබ්බාන ධාතු සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා කුද්දකනිකායේ. ඒකෙම සඳහන් වෙලා තියෙනවා. එතකොට සෝපදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ උපදිශේෂයක්. මේ උපදි කියලුවහම උපදි වර්ග පහක් තියෙනවා. එයින් මේ ස්කන්ධ උපදි කියන එක ස්කන්ධයන් තවම ශේෂව පවතිනවා කෙලස් ටික පිරිනිවිලා. යම් තාක් මේ සසර ඇවිද්දෙන කෙලස් ටිකක් තියෙනවා. මේ ඒ කෙලස් සියල්ලම ශේ වුණා. ශේ වෙලා ගිහිල්ලා කෙලස් සංසිඳිලා ස්කන්ධ බර විතරක් තියෙනවා. මේකට කියනවා සෝපදිශේෂ නිර්වාණ. ඔබ මේවා අහලා තියෙනවා, දන්න කාරණා. මේක ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඒ නිසා මොකද යම් කර්මයක් නිසා විපාකයක් ලැබුණා නම් මේ කර්මය අවසාන වෙනකන් මේ විපාකය පවතිනවා. එතකොට මේ විපාකය පැවතුනේ තමන්ගේ సంతානයේ තියෙන කෙලෙස් නිසා නෙවෙයි, පෙර කරපු කර්මීය අනුභවයෙන් තමයි මේ විපාකයේ ශක්තිය තියෙන්නේ. ඒ නිසා කෙලෙස් නැති කරාට මේ විපාක ටික නැති වෙන්නේ නැහැ. එතකොට අපිට හම්බෙන මේ ඇහ කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයත් විපාක ටිකක්. එතකොට මේ චක්කු සෝත ගහන ජිහ්වා කාය මන කියන මේවත් ආයතන හයත් විපාක ටිකක්. එතකොට මේ ආයතන හයත් අර කර්මය තියෙන තාක්කල් තියෙනවා. නමුත් මේ සලායතන නිරෝධය කියලා කියන්නේ මේ ගොඩාක් අය මේ කියන කතාවක් තමයි, මේ වැරදි කතාවක්. මේ උන්වහන්සේට ඇහැ නිරුද්ධයි, කන නිරුද්ධයි, නාසය නිරුද්ධයි කියලා මේ සලායතන නිරෝධය කියනකොට හිතන්නේ මේ ඇහැ කන නාසය මේ සියල්ල නිරුද්ධ වුණා කියන අදහසක් ඇතැම් අය ගන්න. එතකොට උන්වහන්සේට චක්කු විඤ්ඤාණ ආදී මේවා පහළ වෙන්නේ නැහැ කියන අදහසක් ගන්නවා. නමුත් එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ. සලායතන නිරෝධය කියලා කියන උන්වහන්සේ දැන් යම්තාක් මේ ආයතන කෙරෙහි අවිද්‍යාවක් තියෙනවා නම් මේ අවිද්‍යාව නිසා මේ ආයතනයන් නැවත නැවත සසර හට ගන්න පුළුවන්. භවයෙන් භවයට මේ ආයතන පහළ කරමින් මේ ස්කන්ධ ධාතු ආයතන හට ගන්න. අන්න ඒ පැවැත්ම නිරුද්ධ කළා. ඒ නිසා සහ මුලින්ම සලායතන නිරුද්ධ කළා කියන ගණයට යනවා. ඒ ඒ කතාවයි මේ කියන්නේ. දැන් මේ කර්මයෙන් හටගත්තු විපාක ටිකක් නැති වෙනවා කියන එක නෙවෙයි. ඉතින් ඒක බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුද්ධ දේශනාවම තියෙනවා. ඔන්න මේ විදිහට කියනවා, කතමාච බික්ක සෝපදිශේෂෝ නිබ්බාන ධාතු කියලා. මහණෙනි මේ නිබ්බාන ධාතු දෙකක් තියෙනවා, සෝපදිශේෂ අනුපදිශේෂ කියලා. එතකොට සෝපදිශේෂ ස්කන්ධ ඉතිරි සහිත නිවන, කෙලෙස පරිනිර්වාණය හා ස්කන්ධ පරිනිර්වාණය. එතකොට මහණෙනි මේ කෙලෙස් පරිනිර්වාණය කියන්නේ මොකද්ද? ඉද භික්කවේ බික්කු අරහං හෝති කීනාසෝ. මහණෙනි මේ ශාසනයේ භික්ෂු සියලුම කෙලෙස් නැසලා දාලා අරහත්වයට පත්ුනේ වේ. උසිතාව කතං කරණීයං ඕහිත බාරෝ. තමන් කළ යුත්ත කරලා ඉවරයි, ස්කන්ධ බර බහා තැබුවා. අනුපත්ත සදත්තෝ නැවත නූපදින ස්වභාවයට අරහත් ස්වභාවයට පත් වුණා. පරික්කින්න භව සංයෝජන භව සංයෝජනය භව බැඳීම් සහ මුලින්ම ඉවර කරලා දැම්ම. සම්මදඤ්ඤා විමුක්තෝ මනාකොට දැනගෙනම මිදුණා. තස්ස තිට්ටනේ තේව තිට්ටන්නේ තේව පංච ඉන්ද්‍රියානි. හැබැයි ඔහුට මේ පංච ඉන්ද්‍රියන් සිටියේම වේ. යේසං අවිගතා අමනාපන ඒක විගත නොවූයේ වේ. මනාපමනාපානං පච්චයනුබෝතෝ සුඛ දුක්ඛං පටිසංවේදේති. තස්සෝ හැබැයි ඔහු මනාපමනාපයන් සැප දුක් විඳිනවා. හැබැයි මේ සැප දුක් කියනකොට ඔබ හිතන්න එපා, මේ කෙලෙස් වලින් විඳින සැප දුක් නෙවෙයි. දැන් දිවට රසයක් දැනෙනකොට ඒ දැනෙන සැපය කායකට ඍතු වෙනස් වීම නිසා හෝ කයට දැනෙන සැප දුක් මේ දේවල් ඒ රහතන් වහන්සේටත් දැනෙනවා විඳිනවා. හැබැයි තස්සෝ ඔහුට රාගක්කයෝ ද්වේෂක්කයෝ මෝහක්කයෝ ඔහුට රාගය ද්වේෂේ මෝහය සේවෙලා අයං උච්චති භික්කවේ සෝපදිසේසෝ නිබ්බාන ධාතුයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට එතන ඒ පංච ඉන්ද්‍රයන් ඒ විදිහටම තියෙනවා මොනවද ඒක කියලා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියලා නම් කරලම මේ ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඒ විදිහට රහතන් වහන්සේට ඒ ඉන්ද්‍රයන් තවම තියෙනවා. උන්වහන්සේට රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ රස ස්පර්ශයන් දැනෙනවා. හැබැයි ඒ ආරම්භය උන්වහන්සේට ඒවා සත්වපුද්ගල භාවයෙන් ගැනීමක් හෝ ඒවා නිත්‍යයි ආත්මයි කියලා හෝ කෙලෙසයක් නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේට ඒවා පිළිබඳව අරමුණු ආවා කියලා හිත කෙලෙසෙන්නේ නැහැ. අර තව කතාවක් තියෙන පාණිම්හි චේ පුරිසෝ වනෝනාස හරේයන් පාණිනං විසං නාභණං විස මන්නේති නත්ති පාපං අකුබ්බතෝ කියලා. පාණිම්හිචේ පුරිසෝ වනෝනාස පුරුෂේකුගේ අතේ වණයක් තුවාලයක් නැත්තං හරේයන් පාණිනං විසං ඒ අතෙන් ඔහු විස ගත්තා කියලා. හැබැයි ඔහුට විස ශරීරගත වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් මෙතන විස කියලා අදහස් කරේ දැන් රූප, ශබ්ද, ගන්ධ, රස නිසා ලෝක ඇතැම් අයට අවිද්‍යාව නිසා කෙලෙස් ඇති වෙන්න පුළුවන්. මෙතන වණේ කියලා කිව්වේ කෙලෙස් සහිත බව, අවිද්‍යාව තණ්හාවෙන් යුක්ත බව. ඒතර අවිද්‍යාවෙන් තණ්හාවෙන් යුක්ත කෙනා රූප දැකීම, ශබ්ද හීම නිසා ඔහුගේ හිත කෙලසෙනවා. අර වණේකින් යුක්ත වුණොත් අත තුවාලයක් තියෙනවනම් විස ගත්තොත් ශරීරගත වෙනවා. හැබැයි අතේ තුවාලයක් නැත්තම් මේ විස කියන එක ඔහු තුළ ගත්ත කියලා. එතන විස කියලා කිව්වේ කෙලස් කියන අර්ථයෙන් නෙවෙයි, ඒ කෙලස් එන්න හේතු වන ධර්මතාව පිළිබඳව. අන්න ඒ වගේ එතකොට ඒ කෙනෙකුගේ ඒ දේවල් පරිහරණය කරා කියලා අපහු කෙලසෙන්නේ නැහැ. ඇයි? ඔහු ගාව කෙලසෙන ධර්ම නැති නිසා. අන්න ඒ වගේ මේ ඉන්ද්‍රිය ධර්මයෝ තියෙනවා. හැබැයි ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන මුලාව නිත්‍ය ආත්ම බව සහ මුලින්ම නැති කරලා යම් දවසක මේ කර්ම ටික ගෙවිලා මේ ස්කන්ධ ටික නිවුනහම උන්වහන්සේගේ ස්කන්ධ කෙලෙස් සියල්ලම පිරිනිවුනා, අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට පත් වුණා කියලා අනුපාදිශේෂ නිර්වාණ ධාතුව පිළිබඳවත් ඒ එතනම සඳහන් කරලා තියෙනවා. එතකොට මේ සලායතන නිරෝධය කියලා කියන්නේ මේ ඇහැ කනනාසේ නැහැ කියන එක නෙවෙයි. ඒක අපේ මහත්යත් මතක් කරා මේ ධර්මයේ දැන් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච උන්වහන්සේ දිටු දැමීම නිවනක් දකින්න උන්වහන්සේ. උන්වහන්සේ ගැනත් කියනවා උන්වහන්සේගේ මේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර සම්පූර්ණයෙන්ම සංසිඳිලා තියෙන්නේ. උන්වහන්සේට වේදනා සංඥා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තියෙන. හැබැයි ඉන්ද්‍රියානි විපස්සන්නා හොಂತಿ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් ප්‍රසන්නව පවතිනවා, ඉතාමත් ප්‍රසන්නව තියෙනවා කියලා කියන එක. පංච ඉන්ද්‍රියානි කියලා මෙතන කියන්නේ නිරෝධ සමාපත්තියට සමවැදෙනා මන ඉන්ද්‍රිය නාම ධර්මයක්නේ. ඒක නිරුද්ධ වෙලා හැබැයි මේ ඇහැ කන නාසය ආදී පංච ඉන්ද්‍රියන් විපස්සන්නානි විශේෂින් ප්‍රසන්න වූයේ වේ කියලා කියනවා. එතකොට ඒවා මේ කර්මයෙන් හටගත්ත දේවල්. ඒ ඇහැ කන කියන ඒවා මේ අපි හිත් උපද්ද වෙනකොට පහළ වෙන දේවල් නෙවෙයි. රූපයක් බලන්න ඕනේ කියලා චේතනා උපදිනකොට ඇහැ පහළ වෙනවා නෙවෙයි. ඒක හිත් ඉපදුනත් නැතත් කර්මයට අනුරූපව පහළ වෙන සිද්ධියක්. ඒ නිසා උන්වහන්සේට ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවා. ඒක නොඑක් සූත්‍රවල මේ කතාව පැහැදිලි බව අපිට තියෙනවා. ඒ වගේම පටිච්චසමුපාදයේ පිළිබඳව ගත්තාම රහතන් වහන්සේට මේ පටිච්චසමුපාදයේ පිළිබඳව අපි ඕනනම් දවසක මේ පටිච්චසමුපාද විභංගයේ මේ පටිච්චසමුපාදයේ පිළිබඳව බෙදලා තියෙනවා. එතනදී පටිච්චසමුපාදයේ ආකාර දෙකකට බෙදෙනවා. එකක් තමයි සූත්‍ර ක්‍රමයේට තියෙන මේ සම්තති පටිච්චසමුපාදයේ පිළිම පොදුවේ කතා කරන පටිච්චසමුපාද. ඊළඟට එක්සණික පටිච්චසමුපාදයේ පිළිම එක සිතක මේ පටිච්චසමුපාදයක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක කතා කරනවා. දැන් අපි අද සූත්‍ර ක්‍රම වලින් දන්න පටිච්චසමුපාදයේ පොදුවේ තියෙන එකක්. ඒක හැමෝටම සිද්ධ වෙන සිද්ධාන්තයක් පිළිබඳව. දැන් අපි කියමුකෝ එක හිතක් ගත්තොත්, දැන් අපිට චක්කු විඤ්ඤාණ හිත විතරක් තනි කරලා ගත්තොත් මේ චක්කු විඤ්ඤාණ හිත උපදුණේ මෙහෙමයි කියලා පටිච්චසමුපාදයක් තියෙනවා. ඒ වගේම අපි කියමු අපි තුළ උපදින ලෝභ මූල සිත අකුසල සිත මේ හිත ඉපදුනේ කොහොමද මෙන්න මේ හිත ඉපදුනේ මෙහෙමයි කියලා අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා ඔන්න ඔය පටිච්ච සමුප්පාදේ පෙන්න. එතකොට මතක තියාගන්න ඔය හැම හිතක් ගානෙම මේ පටිච්ච සමුප්පාද චක්‍රයක් තියෙනවා. එහෙම මිසක් ඔබ අදහස් කරන්න එපා මේ චිත්ත වීතියක් ගත්තොත්. එතන චිත්ත වීතියක භවංග සිත් හටගෙන ඊට පස්සේ පංචද්වාරාවරණ චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ ඊට පස්සේ වොත්තපන ජවන් වශයෙන් මේ චිත්ත වීතියකින් අපි අරමුණක් දැනගන්නේ. එතකොට මේ සිත් 17කින් යුක්ත චිත්ත වීතියෙම තියෙන එක පටිසම්පාදයක් කියලා ගත්තොත් ඒ කතාව වැරදි. එතකොට ඒ එතන තියෙනවා ගත්තොත් චිත්ත වීතියක් ගත්තොත් එතන සිත් 17ක් නම් පංච උපාදාන ස්කන්ධ 17ක් එතන තියෙනවා. එතකොට ඒ හැම සිතකම එකක් එක සිතක් ගානේ පටිසම්පාදයක් තියෙනවා. ඒ පටිසම්පාදේ විස්තර කළ යුතු ආකාරයක් තියෙනවා. දැන් චක්කු විඥාන සිතක් ගත්තාම එතන අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා පටිසම්පාදේ පටන් ගන්න බෑ. මොකද අපිට සඳහන් දැන් ඒ පෙන්වන්නේ වර්තමාන පටිසම්පාදයක් පිළිබඳව. මේක ටිකක් ගැඹුරුයි. මේ අභිධර්මයේ පිළිබඳ නොදන්න කෙනෙකුට මේක ටිකක් තේරෙන්නේ නැති වෙයි. නමුත් මේක අපි දැනගෙන ඉන්න එක හොඳයි. එතකොට අපි දන්න හැම පටිච්චසමුපාදයේම පටන් ගැනීම අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන. හැබැයි ඔය පටිච්චසමුපාදයේ සන්තති පටිච්චසමුපාණය. ඒක අතීතයටත් ගැලපෙනවා, අනාගතයටත් ගැලපෙනවා, වර්තමානටත් ගැලපෙන තුන් කාලයටම ගැලපෙන පටිච්චසමුපාදය. හැබැයි පටිච්චසමුපාදයේ යථාර්ථයට ගත්තොත් පවතින ඇත්තට ලං කරලා ගත්තොත් එතන එක සිතක් උපදිනකොට ඒක විතරයි ඇත්ත. වර්තමානයේ පවතින ධර්මයක් වශයෙන් ගත්තාම ඒ හිත නිරුද්ධ වුණාමයි අනිසිත පහළ වෙන්නේ. එහෙම ගත්තාම චක්කු විඥාන සිත පහළ වෙන අවස්ථාවේදී ඒ වෙලාවේ වෙන කිසිදු හිතක් නැහැ. ඒ හිත වර්තමාන හිතක්. ඒ හිතේ පටිසම්පාදේ ගත්තොත් ඒ වෙලාවේ හටගෙන තියෙන ධර්මයන් විතරයි ගත යුතුයි. එතකොට අපි චක්කු විඥාන හිතක් ගැන කතා කරනකොට එතන පටිසම්පාදේ කොහොමද සිද්ධ වෙන්නේ කියන එක කතා කරන්න ගියොත් එතන අභිධර්ම පිටකේ ඒ විභංගයේ පටිසම්පාද විභංගෙම ඒවා පෙන්නනවා. චක්කු විඥාන හිත පටන් ගන්නකොට අවිද්‍යාපච්චයා කියලා පටන් ගන්නේ නැහැ. සංකාරපච්චයා විඥානං කියන තැනින් පටන් ගන්න. එතන සංකාර කියලා කිව්වේ දැන් චක්කු විඥාන හිත උපදින්නත් බැලීමේ චේතනාව තියෙන්න ඕන. බැලීමේ අදහස් තියෙන. එතනයි එතන සංකාරය කියලා කියන්නේ. ඒකට සංකාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං, නාම රූපපච්චය චට්ඨායතනං කියලා කියන. සලායතනං කියොත් ආයතන 6මනි. එතකොට මෙතන කියන චට්ඨායතනං. චට්ඨායතනං කියන්නේ 6න් එකක් ඒ වෙලාවේ පහළ වෙනවා. එතකොට එතන මොකද්ද චට්ඨායතනේ කියනකොට මේ චක්කු විඥාන හිත කියන එක විභංගයෙන් පෙන්නලා. ඊට පස්සේ චත්තායතන පත්‍ය පස්සෝ. ඒ චත්තායතන පත්‍යෙන් ස්පර්ශ වෙන පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා උපාදාන කියන වචනය දෙන්නේ නැහැ. එතන වේදනා පත්‍ය අදිමුක්ඛෝ කියලා තමයි සඳහන් වෙලා. අදිමුක්ඛ පත්‍ය භව. භව පත්‍ය ජාති ජරා කියලා පටන් ගන්නවා. එතකොට කුසල් සිතක් ගත්තොත් කුසල් සිතක් ගන්නකොටත් එතන අවිද්‍යා පත්‍ය කියලා පටන් ගන්නෑ. එතකොට පටිසම්පාදේ පටන් ගන්නෙ කුසල මූල පත්‍ය සංඛාරා කියලා තමයි පටන් ගන්න. පටන්ගෙන මේ ටික ගිහිල්ලා ඊට පස්සේ ඒවා ඇතම් සිත්වල විඥාන පත්‍ය නාම, විඥාන පත්‍ය නාම රූපං කියලා මේ විදිහට මොකද අපි කියමුකෝ අරූප භවයක වගේ පටිසම්පාදයක් පෙන්නනකොට එතනදී විඥාන පත්‍ය නාම රූපං කියලා කියන්න බෑ. ඒ වර්තමාන පටිසම්පාදේ. එතන ගන්න වෙන විඥාන පත්‍ය නාමං කියලා. මොකද එතන රූපයක් නැති නිසා. අන්න ඒ වගේ අදාළ සිත්වල භූමි අනුමේ පටිසම්පාදේ හැබැයි වර්තමාන පටිසම්පාදේ වෙනස් වෙනවා. එතකොට මේ අපි පටිසම්පාදේ අවබෝධ කරගන්න විපස්සනාවට නගලා මේ හේතුඵල ධම අවබෝධ කරගන්න කතා කරන පටිසම්පාදේ වෙනම එකක්. ඒක හේතුඵල ධම අවබෝධ කර ගැනීම සඳහා කතා කරන පටිසම්පාද. නමුත් මේ පටිසම්පාදේ ඇත්ත වර්තමාන පටිසම්පාදේ ගත්තහම ඔන්න ඔය වගේ යනවා. ඊට පස්සේ එතන කුසල මූල පත්‍ය සංඛාරා කියලා පටන් ගන්න. එහෙම ගිහිල්ලා වේදනා පත්‍ය තණ්හා කියන තැන යොදන්නේ වේදනා පත්‍ය ප්‍රසාදෝ කියලා. පැහැදීම. ඊට පස්සේ තණ්හාපච්චය උපාදාන කියන තැන උපාදාන ස්ථානය කියන්නේ ප්‍රසාදපච්චය අදිමුක්ඛෝ කියලා. එතන උපාදානී නෙවෙයි අරමුණේ බැස ගැනීමක් අරමුණේ පිහිටා සිටීමක් තමයි කුසල් සිතේ පටිසම්පාදේ පෙන්නන. ඊට පස්සේ එතන එහෙමම ගිහිල්ලා භවපච්චය ජාති ජරා මරණං ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කියලා පෙන්න. හැබැයි ඔය විදිහට ගිහිල්ලා අපි කියමු ලෝකතර මාර්ග සිතක ඵල සිතක පටිසම්පාදේ පෙන්නනකොට එතකොටත් පටන් ගන්න කුසල මූලපච්චය සංඛාරා කියලා පටන් අරගෙන වේදනාතන වේදනාව තියලා වේදනාපච්චය තණ්හා නැ වේදනාපච්චය ප්‍රසාදෝ ප්‍රසාදපච්චය අදිමොක්ඛෝ අදිමොක්ඛපච්චය භවෝ කියලා පෙන්නා. අන්තිමේද පටිසම්පාදේ කියනවනි ඒව මේ තස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ කියන එක අතහැරලා ඒව මේ තස්ස ධම්මාණං සමුදයෝ හෝදි කියලා ඉවර කරනවා මේ මාර්ග ඵල සිත්වල පටිසම්පාදේ පිළිබඳව. එතකොට ඒ වගේ ඵල සිතකත් පටිසම්පාදයක් තියෙනවා. ඒ වගේ මාර්ග සිතකත් පටිසම්පාදයක් තියෙනවා. හැබැයි මේ ඔක්කොම මාර්ග ඵල සිත්වල මිසක් නිවනේ පටිසම්පාදයේ තියෙනවා කියලා ගත්තොත් වැරදි. නමුත් අපි කියමුකෝ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙකුට සමාපත්තියට සමවැදෙන තෙක් පටිසම්පාදයක් සිද්ධ වෙනවා. සමාපත්තියට පත් උනන් පස්සේ මේ පටිසම්පාද චක්‍රය අයින් වෙනවා. එතනදී ඇයි මේ චිත්ත වේදනා සංඥා නිරුද්ධ වෙන නිසා එතන පටිසම්පාදය සිද්ධ නොවි. හැබැයි එතනත් මේ පටිසම්පන්න ධර්මතාවයක් තියෙනවා. මොකද නිරෝධ සමාපත්තියට සමවැදිනු ඒ උතුමන් වහන්සේ කාලය අදිෂ්ඨාන කරලා දවස් 7ක් නම් 7ව 7 දවසකින් පස්සේ නැවත මේ පටිසම්පාදයේ සිද්ධිය හට ගන්නවා. මොකද ඒක මේ සමාපatti බලයෙන් නතර කරපු එකක්. මේ පටිසම්පාද පැවැත්ම ඒ නිසා නැවතේ පත්තේ ශක්තිය නැති වෙනකොට නැවත උපදිනවා. එතනත් ඒ විදිහේ පටිසම්පාදයක් සිද්ධ වෙනවා. එතකොට නිවන කියන අසංකත ධාතුව තුල විතරයි මේ කියන පටිසම්පාදේ නැත්තේ. එහෙම නැතුව ලෝකයේ තුල සංකත ධාතුව තුල මේ සතර ආපාය කාම ලෝක රූප ලෝක අරූප ලෝක වලත් ලෝකෝත්තර මාර්ග ඵල සිත් වලත් මේ පටිසම්පාදේ ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ පටිසම්පාදේ බුදුරජාණන් වහන්සේ කියපු සන්තති පටිසම්පාදේ හා එක්සරික පටිසම්පාදේ කියලා විග්‍රහ කරලා තියෙනවා. ඉතින් අපි ඒවා දැනගන්න ඕනේ. මේ තාක් අපි කතා කරන්නේ සන්තති පටිසම්පාදයක් වෙනවා. නමුත් එක්සනිකවද ඒ බඳු සිද්ධියක් ක්‍රියාදාමයක් වෙනවා. ඒක විස්තර කරනකොට අන්නේ පටිසම්පාදේ හොඳට අර විභංග ප්‍රකරණේ අකුසල් සිතක පටිසම්පාදේ සිද්ධ වෙන්නේ කොහොමද, කුසල් සිතක කොහොමද වෙන්නේ කියලා අර කියපු සිත් 89ම අරගෙන ওই විභංගයේ ওই සිත් 89ම ගන්නවා. චක්කු විඥාන, දැන් කුසල සිත්, අකුසල් සිත්, කුසල විපාක සිත්, අකුසල් විපාක සිත් ගත්තාම එතකොට කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් මේ සියල්ලම අරගෙන එක එක සිතක පටිසම්පාදේ මෙහිමයි සිද්ධ වෙන්නේ කියලා පෙන්නනවා. එතකොට ඔන්න ඔය පටිසම්පාදේ අංගවල යම් යම් වෙනස් වීමක් වෙනවා. ඒක ඔබ වරදවා තේරුම් ගන්න එපා. මේකේ කෙනෙකුට ඕක විශ්වාස කරන්න බැරි කෙනෙකුට මේක පිළිබඳව අප්‍රසාදයක් හෝ සැකයක් ඇති වෙලා ඔබට මේ පිළිබඳව යම් අදහස් එන්න පුළුවන්. නමුත් මම මේ මගේ පෞද්ගලික අදහසක් නෙවෙයි කියන්නේ. මේක ඔබ ඕනනම් බලාගන්න විභංග ප්‍රකරණේ පටිසම්පාද විභංගයේ සුත්ත භජනීය අභිධර්ම භජනීය කියලා කොටස් දෙකකට බෙදෙනවා. අභිධර්ම භජනීය කොටසේ ඔය විදිහට වර්තමාන පටිසම්පාදේ විග්‍රහ කරනවා. එතකොට එතන පටන් ගන්නෙම අවිද්‍යාපත්‍ය සංඛාරෝ කියලා ඒක වචනයෙන් පටන් ගන්නෙ. අතන පටන් ගන්නෙ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා සම්තිත පටිසම්පාදය. ඉතින් මං හිතන්නේ මේක පැහැදිලි වෙන්න ඇති. ගොඩාක් ඉතින් මේක පිළිබඳව අර හැමෝටම දැනුම නැති නිසා ලොකු විස්තරයකට යන්නේ කෙච්චර සුදුසු නෑ කියලා හිතුණා.
බොහොම තින් සාමිනාගේ සාමිනාගේ ඔය පාක්කුවට බොහොම විදිහට කලපගන්න පුළුවන්. මේ අමහර අය විස්තර කරනකොට එකක් තමයි අය සමහර අය කොහොමත් අභිධර්ම ගන්නෑ. ඒක අභිධර්මය නැති වුණත් ඔය වාසික උදේම සුබුත්‍රවකින්ම තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි අර යමක සූත්‍රය, අමරාත් සූත්‍රය, මත්පිටික සූත්‍ර වගේ වයි පොඩි කෑලි ටිකක් අරගෙන තමයි අය ඔය තමයි මුකුත් නැහැ කියලා වගේ ආශ්‍රය දෙන්න කියලා විස්තර කරන්න අධ්‍යයනය කරන්නේ. බොහොම පිටසම්.
ආ මේක.
ස්වාමීන් වහන්ස මේ මට පොඩි ප්‍රශ්නයක්
ඔකේ යන්න
මහංශ මේ අනිච්චයන් පස්සනාව සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ දැන් අර කලින් අර මුලදී කතා කරපු විස්තර සම්බන්ධයෙන් දැන් උත්ෙන්දි සඳහන් කරාන ස්වාමීන් වහන්සේ උසස් අනිච්චයන් අනිච්චයන් පස්සනාවේදී සාමාන්‍යයෙන් වඩා ප්‍රමුඛ බින්දියාම කියන එක ඒ කියන්නේ හටගෙන කොහොම නිරුද්ධ වෙනවා කියන අර්ථයෙන් කියලා. එතකොට ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නාම රූප ධර්ම එහෙම නැත්නම් මේ ස්කන්ධ ධර්ම වල නිරෝධ මේ විද්‍යාමනේ එතෙන්දී කතා කරන්නේ.
ඔව්.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි උදාහරණයක් විදිහට දැන් මූලිකව මේ කරන කෙනෙක් ගැන මම මේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේ. දැන් සත්‍යයක් අපිට ඇහුනොත් දැන් අපි අපුරියක් ඇහුවොත් ඒක එකපාරට බිඳී යන්නේක අපිට ඇති වෙලා නැති වෙන බව ප්‍රකටයි. නමුත් එතෙන්දී ස්වාමීන් වහන්සේ අපිට නාම රූප කියන එක ප්‍රකට නැහැ නේද? අපිට ඒ කියන්නේ එකපාර ඒ කියන්නේ එක වෙනකොටම නාම රූප බව අපිට අඳුරගන්න වැරිත් නම් ඒ නාම රූප කියන එක නෙමෙයි ඉන්නේ ස්වාමීන් වහන්සේ එතෙන්දී අපිට ප්‍රකට වෙන්නේ සම්මුතියෙන්ම නේද අපි ඒක දකින්නේ තාමත් කියන එක තමයි මට. එතකොට ස්වාමීන් වහන්සේ මට දෙවිදිහක් හිතෙනවා. එතකොට අපි මේක ඇත්තටම හරියටම ඒ කියන්නේ උසස් විදිහටම කරන්න නම් ඒ කියන්නේ අද නාම රූප ධර්ම වහන්සේ මම හිතන්නේ විතර මේක සඳහන් කරා ඒ නාම රූප පරිච්ඡේදය හොඳට කෙළිය යුතුයි කියන එක. ඒ කියන්නේ අරමුණක් එනකොට මේ අරමුණේ නාම රූප ස්වභාවය මේ දකින්න පුළුවන් තත්යකට පැමිණිය යුතුද කියලා මට හිතෙනවා. ඒක එහෙම හරියට දකින්න ඒක එක විදිහක්. අනිත් විදිහ මට හිතෙනවා ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් අපි දැන් සම්මුතියෙන් අපිට තේරෙනවනේ මේක හටගෙන නිරුද්ධ වෙනවා කියන එක. ඒ ඥානය ප්‍රයෝගික කරගෙන අර වහන්සේ සඳහන් කරපු විදිහට අන්වේ ඥානය වගේ මේක පරමාර්ථ ධර්මයක් මේ විදිහටම වෙනවා කියලා මුලදී අපිට පුරුදු කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ ගැන පොඩ්ඩක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි.
හොඳයි. මේ මේ මහත්මිය මේ විදර්ශනා පිළිබඳව ප්‍රායෝගික ප්‍රශ්නයක් වශයෙන් ඇහුවේ බොහොම හොඳයි. ඇත්තටම අපි කතා කරපු විශේෂයෙන් මතු කරන්න උත්සාහවත් වෙච්ච එකක් තමයි විදර්ශනා කරන කෙනාගේ මූලික සුදුසුකම් මේ සම්මුතියෙන් අයින් කරගෙන පරමාර්ථ ධර්මයන් මතු කරගන්න එක. එහෙම නැති වුණොත් ඔහු ඉදිරියේ කරගෙන යන මේ අනිච්චානුපස්සන අවදයව්‍ය ඥාන සම්මර්සන ඥාන ඔක්කොම සම්මුතිය පදනම් වෙච්ච එකක් වෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන සැබෑ ඉලක්කයකට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි පළවෙනිම පියවර තමයි මේ හැබැයි සම්මුති ධර්මයන් අනුසාරයෙන් තමයි මේක අපි මතු කරගන්නේ. මොකද මේ පරමාර්ථය පදනම් වෙලා තමයි සම්මුතියක් කියන එක ගොඩනැගිලා තියෙන්නේ. අපි රණ්ඩිදී මුලමුදල් සත්වයෝ පුද්ගලයෝ ස්ත්‍රී පුරුෂයෝ ආදී වශයෙන් යම් පැනවීමක් කරා නම් මේ පැනවලා තියෙන්නේ මේ රූපස්කන්ධයකට. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ ආදී මහ භූත හෝ උපාදාය රූපයක්කටමයි එක්කෝ වේදනාවකට සංඥාවට සංකාරයකට විඥාණයට කියන මේ පරමාර්ථ ධර්ම උච්චරණේ තියෙන්නේ. එතකොට ওই පහෙන් එකකට තමයි අපි මොනවා හරි පැනවීමක් කරා නම් කරේ. ඉතින් ඒ නිසා දැන් අපිට ලෝකේ විදර්ශනාව පටන් ගන්න කෙනාට වැටහෙන්නේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප නෙවෙයි. ඕට වැටෙන්නේ ගෙවල් දොරවල් සත්වයෝ පුද්ගලයෝ ආදී වශයෙන්. අන්න එහෙම වැටහෙන අරමුණ අල්ලගෙන එතන තියෙන පරමාර්ථ ධර්මයේ අපි ස්රෝම මතු කරගන්න. එතකොට අපි හොඳින් බැලුවොත් හම්බෙන්නේ එතන නාම රූප දෙක. මේක හොඳට මතු කරගත්නම් පස්සේ තමයි ඉදිරි විපස්සනා ඥානයන් ප්‍රත්‍ය බැලීම සම්මර්සන ඥානයට යන්න පුළුවන්. එහෙම නැතුව මේ මහත්මිය කිව්වා වගේ යම් කිසි කෙනෙක් ඒ අනිච්චානුපස්සනාව කරන කෙනාට අයත් මේ ඇතිවීම නැතිවීම දකිනකොට සබ්දේ ඇතිවීම නැතිවීම හම්බුනොත් එහෙම නැත්නම් මිනිස්සයන් කතා බහ කරන එකේ ඇතිවීම නැතිවීම හම්බුනොත් ඕක ලෝකයක් දකිනවා කියලා කියනවා. කෙනෙක් අනේ අනිච්චං කියලා කියනවා. කලයක් බිඳුනාම තුවාලයක් කරනාම අනිත්‍යයි දුකයි කියලා කියනවා. හැබැයි මේක සම්මුතිය පදනම් වෙච්ච එකක් බව අපිට අට කතාවලත් හොඳාකාරව පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා මේ නිරෝධය පේන්න ඕනි මේ ප්‍රත්‍යයෙන් හටගත්ත නාම රූප ධර්මයන්ගේම නිරෝධයකුයි පේන්නේ. ඉතින් ඒ නිසා අපි මුලින්ම කතා කරා මේ අනිත්‍යයි කියලා බලන එක හුදු ඒක හිතා ගැනීමක් නෙවෙයි. ඒක අපි වචනින් මේක අනිත්‍ය වෙලා යනවනි කියලා මානසිකාරයක් නෙවෙයි. මේක ඇත්තටම එතන තියෙන ධර්ම ස්වභාවය, අනිත්‍ය ලක්ෂණය දැන දැකීමෙන්ම ඇතිවෙන නුවන්, විශේෂ නුවණක් පමණයි මේ අනිච්චානුපස්සන ඥානය කියන. එතකොට ඒ අනිත්‍යයි කියන නුවණ කෙනෙකුට ඇති උනේ කොහොමද? මේ අපි කියමු සබ්දය කියන එක. සබ්දය කියන එක හට ගන්නකොට ඒ හටගත් සබ්දයේ බිඳීම අපිට හොඳට අරමුණු කරන්න පුළුවන්, දකින්න පුළුවන්. එතකොට ඒ ඔහු සබ්දය ඇහෙනකොටම දකිනවා මේ අත් දෙකේ සබ්දයවත් පුද්ගලයේ කතා කරාවත් නෙවෙයි, මෙතන මේ ප්‍රත්‍ය නිසා සබ්දයක් හටගත්තා. මේ මොහොතේ ඒ ප්‍රත්‍ය නිසා සබ්දය හටගත්. ඒ සබ්දය ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා, ඒ සබ්දේ නැවත උපදින්නේ නෑ කියන වැටහීමක් ඔහුට ඒ භාවනා අනුසාරයෙන් එනවා. එතකොට අන්න ඒ අපි ඒ හටගත් දේ, ඇහිච්චි දේ, දැකපු දේ, රස විඳපු දේ හටගන්න බවත් දැක්කා, ඒක නිරුද්ධ වෙන බවත් අත්දැකීමෙන් අරමුණු කිරීම වශයෙන්ම දැක්කා. ඒ නිසා ඔහුට ඇති වෙන ඥානයක් තියෙනවා, මේක අනිත්‍ය වෙලා යනවනි, හටගෙන නැති වෙලා යනවනි කියන ප්‍රත්‍යක්ෂ නුවණක් කියනවා. මෙන්න මේ අනිච්ච නුවණ, අනිච්චානුපස්සනාව කියන මේ නුවණ ඇතිවිය යුත්තේ අන් අර කියපු නාම රූප ධර්මයන්ම අරමුණු වෙලා ඒ ධර්මයන්ගේ නිරුද්ධ වෙන භව තමන් අත්දකින්න. හැබැයි ඒ අත්දැකීම අපිට මේ ඇහෙන් බලලා ගන්න අමාරුයි. ඒ නිසා තමයි අපි අන්වේ ඥානය වගේ දෙයක් මේකට ගලපා ගන්න. ඒ කියන්නේ ශබ්දයකදී, රසයකදී, කායට දැන ස්පර්ශයකදී, සක්මනකදී අපිට හොඳට ඒ ඇති වෙන දේ නැති වෙන බව අත්දකින්න පුළුවන්. එතකොට ඒ ඇති වෙන මොහොතේ තමන් හැබැයි අරමුණු කරන්න ඕනේ මේ රූප ධර්මයක්, නාම ධර්මයක්, නාම රූප දෙකකුයි හටගත්තේ. ඊළඟ දැනීම එනකොටම අපිට හිත තියන්න පුළුවන් මුලින් හටගත්ත ඒ ස්වභාවය දැන් නිරුද්ධ වුණා. ඒ නාම රූප නිරුද්ධ වුණා කියලා මේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් අපිට සමාධිමත් හිතකින් වටහා ගන්න පුළුවන්. අන්න ඒ වැටහීම දියුණු කරන දියුණු කරන ගියන් පස්සේ යාට අර අන්වේ ඥානයේ වශයෙන් අනුසාරයෙන් එයාට පුළුවන්කම තියෙනවා ඇහෙන් මේ පේන දේ, මේ පේන දේ තියෙනවා වගේ පෙවුනත් මෙතනත් මේ සිද්ධාන්තියම වෙනවා කියන නුවණ යාට තියෙනවා. ඒ වර්තමාන නුවණ අනුසාරයෙන් තමයි එයා අතීත අනාගත දෙකට අන්වේ ඥානයේ පමුණුවන්නේ. එහෙනම් මේ අතීත දේ තියෙනවා ඉන්නවා කියලා ගන්න බව වැරදි. එහෙනම් අතීතේ නිරුද්ධ වෙලා අනාගතයේ තවම ඉපදිලා නැහැ, වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙන බවක් නේද තියෙන්නේ කියලා ඔන්න ඔය නුවණ තුන් කාලය අනුව ගියපු වර්තමානයේ ප්‍රත්‍යක්ෂ නුවණක් එනවා. මෙන්න මේක තමයි එයා ඉදිරියට වඩාගෙන වඩාගෙන යන්නේ. ඒක තුල තමයි එයාට අර සම්මාදිට්ඨිය මතුවෙන්න මේ තාක් තිබුණු හුරු පුරුදු යටපත් වෙලා ඉවරලා එයාට හොඳට මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න. එහෙම වුණාම තමයි යාට මේ ඇතිවීම නැතිවීම පේලා යම් දවසක් වෙනවාගේ ඥානය දිනුනකොට බිඳීමම ඔහුට ප්‍රකට වෙනවා, නැතිවීමම නිරුද්ධ වීමම ප්‍රකට වෙන දවසක් එනවා. අන්න එතනදී තමයි මේ නිවන පැත්තට හිත හැරිලා ගමන් කරන අවස්ථාව. ඒ නිවීම ආරමුණු කරගෙන අර කියපු ඉතිරි ඥාන වඩ아가න යනවා. ඒ අනුසාරයෙන් මේ නිරුද්ධ වෙන ස්කන්ධයන්ගේ තියෙන අසාර බව, අනිත්‍ය බව, ආදීනව බවත් පහළ වෙනවා. ඒ නිසාම ඒ ස්කන්ධයන්ගෙන් මිදීමට හිත පහළ වෙනවා. හිත ඒ ස්කන්ධයන්ගෙන් අතහැරිලා ඒ ස්කන්ධයන් අරමුණු කරන එක නතර වෙන දවසක් එනවා. සංකත ධර්මයන්ගෙන් හිත නිදහස් වෙන දවසක් එනවා. එතෙක් හිත නිදහස් වෙන්නේ යම් තාක් කුමන හෝ දෙයකට අල්ප මාත්‍ර වූ දෙයක් අරමයා තියනවා ඉන්නවා නිත්‍යයි කියන අදහස යම් තාක් අනුසය වශයෙන් පවතීද ඒ තාක් මේ හිත සංස්කාරයන්ගේ නිදහස් වෙන්නේ නැහැ. ඒ සංකාරය අරමුණු කරමින් පහළ වෙනවා. ඒ නිසා ඒව සහ මුලින්ම ඒ අදහස් ටික අයින් වුණාම තමයි අනාරය මාර්ග සිතක් පහළ වෙලා ඒ විදිහට නිවන අරමුණු කිරීම වශයෙන් සංස්කාරයන්ගේ හිත අසංකත ස්වභාවයට පත් වෙනවා. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති.
අපිට අද ඉන්න සාකච්ඡා නිමා ගන්න වෙලාව ඉඳලා තියෙනවා. සමාවෙන්න පැය දෙක වෙලා සාකච්ඡා නිමා ගන්න සිද්ධ වෙලා තියෙනවා. එනිසා අපි අද දවසේදී අපේ දේශනා මාලාවෙම අවසානයක් දුටුවා. ගෞතම ස්වාමීන් වහන්සේ අපිට ආරම්භයේදී සාරාංශ වශයෙන් අපි මුලින්ම කොටස් පැහැදිලි කර දෙලා ඉන්න තුරු අද දවසේදී අවසාන කොටස පැහැදිලි කළා. ඒ වගේම අපිට අවස්ථාව ලැබුණා අගලි ප්‍රචුපත් සූත්‍රයත් සම්බන්ධ කරගෙන සාකච්ඡා කරන්න. ඉතින් සාකච්ඡාට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට බොහොමකින් ඒ වගේම ගෞතම ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ ඉදිරි සති දෙක තුබ මොහොතන්නේ මාස සම්බන්ධ නැති බව සඳහන් වුණා මේ වස් කාලයේ හේතුවෙන්. ඉතින් සති දෙක කාලයක් පමණ එමන සාකච්ඡාව පවත්වන්නේ නැතුව සිටිමු. අපි නැවත දැනුත් දෙන්නම් සංසිසුවේ බඩුගිය ඔස්සේ කවදාද නැවත සාකච්ඡා පටන් ගන්න කියලා. ඉතින් එමනම් අද දවසේදීත් විශේෂ ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මෙන්නම් අද දවසේදී අපි මේ සාකච්ඡාව නිමා කර සිටිනවා.
හොඳයි, එහෙමනම් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේදීත් අපි මේ තක්වා පවත්වගෙන ආපු ඒ ධර්ම දේශනා මාලාවේ අවසාන අංගයේ වශයෙන් කතා කරා, ධර්ම සාකච්ඡාවක් කරා, අපි දහම් අදහස් හුවමාරු කරගත්තා. ඉතින් මේ දේශනාව මාලාම තුළ අපගේ යම් අඩුපාඩුවක් දෝෂයක් හෝ වරදක් දැන හෝන දැන සිදු වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් අපිට පළමුවද දෙවනුවද තෙවනුවද සමාව ලැබේවා කියලා අපි සමාව භජනය කරනවා. ඉතින් මේ කාලය තුළ කතා කරපු දේවල් ඔබ අධ්‍යයනය කරන්න, විශේෂයෙන් මේ කතා කරපු මුල් කොටස් පිළිබඳව එක දේශනා මුල් දේශනාව 3-4 වතාව හෝ ශ්‍රවණය කරලා ඒක තමන්ට තනියම මේ දේශනාව ආවර්ජනය කරලා ගන්න පුළුවන් විදිහේ චින්තාමය ශක්තියක් ඇති කරගන්න, ඒක නැවත නැවත අහන්න අහන්න තමන්ට ඒවා පිළිබඳ එක තැන පල්වීමක් නෙවෙයි, කරුණු කාරණා අපිට අතහැරිච්ච තැන් පවා අවබෝධ වෙලා ඒවා හොඳාකාරව තේරෙනවා. ඉතින් සමහර අය මට මතක් කරලා තියෙනවා දේශනාව එක දේශනාව 7-8 වතාවහමින් ඒවා සටහන් කරගනිමින් තේරුම් ගන්න උත්සාහවත් වෙච්චි බව. ඉතින් ඒ නිසා අර මූලික න්‍යාය තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මුල් දේශනාවන් ටික නැවත නැවත අහලා මේක තමන්ට ස්වයම්භූ ඥානයක් හැටියට, මේක තව කෙනෙක්ගේ නෙවෙයි තමන්ට මේ තනියම යන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න ඒවා නැවත නැවත ශ්‍රවණය කරන්න. ඒ අතර මොනවා හරි මේ ප්‍රශ්න ගැටළු තිබුණොත් ඒවා කතා කරගන්නත් විසඳා ගන්නත් අපිට පුළුවන් විදිහට ඉදිරිපත් වෙන්නම්. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේ අපි ඒ ආකාරයේ යම්තාක් මේ දේශනාව තුළ ජනිතෝ යම්තාක් කුසල ධර්මයෝ තියෙනවා, ඒ සියලු කුසල ධර්මයෝ අපි ඒක රාසි කරලා ඒකට කැටි කරලා මේ අවස්ථාවේදී අපි පින් අනුමෝදන් කරමු. ඒ නිසා මේ ධර්ම දානීය පින්කම සඳහා නොයෙක් නන් අයුරින් මේ සඳහා දායක වෙච්චි පින්වතුන් එනවා. ඉතින් මම මේ වෙලාවේ නංගොත් කියන්න අදහස් කරන්නේ නැහැ, හැමෝම දන්නවා මේ සඳහා උදව් උපකාර කර අතහිත දුන්නේ කවුද කියලා. නොඑක් විදිහට නොඑක් ආකාරයෙන් සාකච්ඡා වලින් පවා සම්බන්ධ වෙමින් උදව් උපකාර කරා. ඒ හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය කිරීම මේවා හිතීම් වශයෙන්, තවත් ධර්ම දානමේ වශයෙන් මේවා නැවත කෙනකෙනාට බෙදා දීමින් අහඬ සැලසීමෙන් ආදී නොඑක් ආකාරයෙන් මේ කුසල් සිත් පරම්පරාවක් කුසල ගංගාවක් ඇති වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සියලු කුසල සම්භාර ධර්මියෝ අල්පේසාක්‍ය මහේසාක්‍ය සාසන මාමක සම්මාදිට්ඨික දිවරාජ මණ්ඩලය ඇතුළු පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවයිසුරු වර්ධනය කරගෙන ඉත්වා සම්බුදු ශාසනයත් මේ ශාසනයේ ශ්‍රාවක සෑම දෙනාමත් සුරැක දෙවියන්ද නිවනින් සැනසෙත්වා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සා සම්බන්ධ වෙච්ච අයගේ නමින් කාල යාත්‍රා කළව සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වේවා. ධර්ම දානමය කුසලය අනුමෝදන් වීමෙන් ඒ අය දුක් ස්ථානයක ඇත්තන් දුකින් මිදී සැපවත් වී ඥාතීන්ද නිවනින් සැනසෙත්වා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉහත සඳහන් කළ ආකාරයට මේ සඳහා නන්නයුරින් සහ සම්බන්ධ වෙච්ච අය ඇතුළු දේශනාව ශ්‍රවණය කරන හැම දෙනාටමත් සියලු සත්වයන්ටත් මේ උතුම් කුසලයෝ ජීවිතයට සම්බන්ධ වේවා සාදුයි කියලා ඊත සිතින් අනුමෝදන් මෙත්වා. මේ කුසල බලයෙන් තව තවත් සත්පුරුෂ කල්යාණ මිත්‍රසුර ලැබේවා. සී සද්ධර්මයේම අහන්න දකින්න ලැබේවා. බෝධිපාක්ෂික ධර්මයන් ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරන්න අවශ්‍ය උපදෙස් නිසි මඟ ඒවා පහසුවෙන් හැම දිනාටම සැලසේවා. දස කතාවන් නිදුකින් අහන්න දකින්න ශ්‍රවණය කරන්න ලැබේවා. ඒ වගේම පාරමී සම්පූර්ණ කරගන්න තියෙන සියලු බාධක අයින් වේවා. තුරුණුවන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව නිවන් දකිනාතුරු හැම දෙනාගේම ජීවිතවලට එකතු වෙලා සහසම්බන්ධ වෙලා කල්යාණ මිත්‍රයන් වශයෙන් නිවන් දකිනාතුරු හැමෝටම උතුම් කල්යාණ මාර්ගයක ගමන් කරන්න උතුම් පිළිවෙත් පුරා ගන්න සුවසේම සුඛාපටිපදාවෙන් කිප්පා විඥාවෙන් මාර්ගඵල අවබෝධය සඳහාම මේ කුසල් මාර්ගෝපකරණයක් වේවා. උතුම් නිවන් පිණිසම වේවා කියලා සාදු කියලා හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හැම දිනාම අවසාන වශයෙන් ප්‍රාර්ථනා ගාථාවන් කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාන සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත් ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු සුපත්තේ වාසුපත්තේ.